අද 2022 පෙබරවාරි මාසේ 13වැනිදා ආධුනිකින්ට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 6වෙනි වැඩසටහන සඳහා නිස්සරණවන්ින් සහභාගී වන නම කීමට අවසරයි. හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම අද දිනේ වැඩසටහනට සහභාගී වන සියලුම දෙනාමත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ කෙටි අනුශාසනාවකට සවන් දීම සඳහා ඒ සඳහා මම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කිච්ඡෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතා කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධාන මුප්පාදෝ ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට යම්කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩ්ඩක් කතා බහක් කරන්න. මේ රැස් වෙච්ච පිරිසත් එක්ක එකතු වෙලා මේ කරන පුහුණුව පිළිබඳ, ඒක තම තමුන්ගේ ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පොඩ්ඩක් කතා බහකට එදෙන්. ඉතින් ඒ සඳහා මට හිතුණා අද මේ විදිහට යම්කිසි කතාවක් අපේ ජීවිතවලටත් හරියට අදාළ කරගන්න පුළුවන් විදිහේ කතාවක් පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මේ කතාව මොකද්ද? මෙන්න මේ පරණ කාලෙක, ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිද්දම් පිරපු ස්වාමින් වහන්සේ කෙනෙක් පිළිබඳ කතාවක්. එතකොට මේ හාමුදුරුවෝ බොහෝ කාලයක් තිස්සේ බොහොම හොඳින් පැවිදි ජීවිතයක් ගත කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දැන් කාලෙට වැඩිය ගොඩක් ආයුසත් වැඩි කාලයක් කියලා සඳහන් වෙනවා. එතකොට අහලා තියෙන විදිහට බොහෝ අවුරුදු ගාණක් මේ විදිහට පැවිදි දමක් පුරලා තියෙනවා. අවුරුදු 10,000ක් 20,000ක් වගේ ලොකු කාලයක් මේ විදිහට පැවිද්දෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. එතකොට මේ හාමුදුරුව එක්තරා අවස්ථාවක මේ ඔරුවකට නැගිලා ඔරුවෙන් එතෙර වෙන්න ගමනක යෙදෙනවා. එතකොට මෙහෙම යනකොට මොකද වෙන්නේ? මේ සමහර පින්නතුන් දන්නවා ඇති, මෙතන රැස්වලා ඉන්න කට්ටිය මේ භික්ෂුන් වහන්සේලාට යම් යම් ශික්ෂාපද තියෙනවා. ඔය පොලව කෙටිලි සම්බන්ධයෙන්, ඊට පස්සේ ගස් කොළන් කැඩිලි සම්බන්ධයෙන් යම් යම් ශික්ෂාපද තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් නිල් කොළ තියෙන ගහක්, ඒ කියන්නේ ජීවි ගහක් කඩනවා කියන එක යම්කිසි ආපත්‍යක්. කඩනවා, කපනවා, කොටනවා කියන එක යම්කිසි වරදක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. එතකොට ඒ සඳහා හේතුව විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ගස්වලට ජීවියක් තියෙනවා කියන එක නෙමෙයි. මේ වෙනුවට කියනවා මේ මිනිස්සු හිතනවා, මේ මෝඩ මිනිස්සු හිතනවා මේ ගස්වලට ජීවියක් තියෙනවා. ඒක නිසා ඒ හිතන කට්ටිය උඹලා පැවිද්ද විදියට මේ වගේ වැඩ කරනවට කැමති නැහැ. මේ වගේ වැඩ කරනකොට චෝදනා ලගනවා, චෝදනා ලබන්න හේතු වෙනවා. ඒක නිසා මේ ඔය ගස් කොළන් නිල් කොළ ගස් කපන්න යන්න එපා, කඩලා බිඳලා දාන්න යන්න එපා කියලා යම් කිසි ශික්ෂාපදයක් දැන් මේ ශාසනයෙත් පැනවිලා තියෙනවා. එතකොට ඒ පැනවිච්ච ශික්ෂාපදයට අදාළ කතාවක් තමයි මේ ස්වාමීන් වහන්සේගේ කතා බහේ තියෙන්නේ. එතකොට මේ හාමුදුරුව මේ විදිහට ගඟකින් එතෙර වෙන්න අර විදිහට ඔරුවක නැගිලා ගමන් කරනකොට යම් කිසි අවස්ථාවක අපි හිතමු කොයිදී හරි ටිකක් දිය පහරකට අහු වෙලා වගේ වෙන්නේ, මේ ඔරුව යම් කිසි විදිහක අසමබර වෙලා පෙරලෙන්න වගේ යන අවස්ථාවක් උදා වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී පෙරලෙන්න යනකොට අපි හිතමු වතුරට නැමිච්ච අත්තක් වගේ වෙන්න ඇති. අන්න මේ ඒ අත්ත එල්ලෙනවා මේ හාමුදුරුව. එල්ලෙනකොට මොකද වෙන්නේ, අර එල්ලුණු කොළ ටිකත් එක කඩාගෙන ගිහිල්ලා අන්න මේ ගඟට වැටෙනවා. ගඟට වැටිලා එහෙම්ම මරණයට පත් වෙනවා. එතකොට මරණයට පත් වුණකොට මොකද අවුල, දැන් මෙච්චර කාල මේ පැවිදි ජීවිතේකුත් ගත කරා. නමුත් ඔළුවට ගියේ අන්න අර අන්තිම මොහොතේ කරපු වැඩේ. පැවිද්දෙට නුසුදුසු වැඩක් මම කරා, ශික්ෂාපදයක් කැඩුවා කියන අදහසත් එක්ක තමයි මේ හාමුදුරුව මරණයට පත් වුණේ. ඉතින් මොකද වුණේ, ගිහිල්ලා අන්න උප්පත්තිය ලැබුවා යම්කිසි නාගයෙක් විදියට. නාගේ කියන්නේ නාග අසුර විදියට තමයි පෙන්වන්නේ. එතකොට ඒ විදිහේ නාගයෙක් විදියට උප්පත්තිය ලැබුවා. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කතාවන්නේ මේ කියන්නේ. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය අවසන් වෙලා ඊට පස්සේ බොහෝ කාලයකට පස්සේ අන්න ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා. එතකොට සෑහෙන විශාල කාලයක් ගෙවිලා ගිහිල්ලා ඒ කලින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ ලෝකෙන් තුරන් වෙලා ගිහිල්ලා ඒත් තව සෑහෙන කාලයක් ගිහිල්ලා අන්තිමට අලුත් බුදු කෙනෙක් මේ ලොව පහළ වෙච්ච අවස්ථාවක් පිළිබඳ තමයි මේ දෙවනි පුවත සඳහන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවකදී මේ ඇහෙනවා මොකක් හරි ඇඬුම් සද්දයක්. අඬනවා. ඉතින් අඬනකොට අහනවා මේ කවුද? කවුද මේ විදියට මේ ඇඬුම් සලන්නේ? කවුද මේ විදියට සුසුම් සලන්නේ? කවුද මේ කඳුළු හෙලන්නේ කියලා යම්කිසි විමසීමක් සිද්ධ කරනවා. එතකොට මේ අඬන කෙනා අන්න තමන්ගේ විස්තරේ, තමුන්ගේ ඉතිහාස කතාව කියලා ඉදිරිපත් කරපු යම් කිසි දුක් ගැනවිල්ලක් පිළිබඳ කතාවක් සඳහන් වෙනවා. එතකොට කියනවා දැන් මේ අසුරේ නාගයෙක් විදිහට නිඋපත්ති ලැබලින්. එතකොට තිරිසන් ගණයට වගේ තමයි අහු වෙන්නේ. ඒ විදිහේ කොට්ටාසයක් විදිහට තමයි ගණන් ගන්නේ. එතකොට මේ ඇත්තම තිරිසන්නාගේ නෙමෙයි, ඒ වෙනුවට යම් කිසි විදියක අන්න අර අපි අහලා තියෙනවා ওই විදිහේ නාග වෙස් අරගත්ත පිරිස් පිළිබඳ, ඒ නාග අසුරයෙක් විදියට උපත්ති ලැබු පිරිස් පිළිබඳ, අන්න ඒ වගේ ජීවිතයක්. එතකොට මේ හඬන තැනත්තා ප්‍රකාශ කරනවා මොකද්ද, බුද්ධාන්තරයක් මුළුල්ලේ. ඒ කියන්නේ එක බුදුරෙක් පහළ වෙලා තව බුදුරෙක් පහළ වෙනකන් එච්චර අති දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්න මේ මිනිසත් බවක් මම ලැබුවේ නැහැ, මිනිස් ජීවිතයක් මම ලැබුවේ නැහැ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා මේ තිරිසන් ආත්ම භාවය බොහොම දුක් සහිත දෙයක්. බුදු කෙනෙක්ගේ දේශනාවක්, බුදු කෙනෙක්ගේ බණක් අහන්න මට අවස්ථාවක්, අහලා ඒකෙන් ප්‍රයෝජන ගන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා මෙන්න මේ විදිහට තමන්ගේ දුක් ගැනවිල්ල බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. එතකොට මේ කියන්නේ මොකද්ද, මම මේ හිර වෙලා ඉන්නවා, මේකෙන් තාම මට බොහෝ කාලයකට ගැළවිල්ලක් ලැබුණෙත් නැහැ, ලැබෙන පාටකුත් නැහැ කියන වගේ අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙහෙම ඉදිරිපත් කරාට මොකද, මේ දුක් ගැනවිල්ල ඇහුවට මොකද, බුදුරජාණන් වහන්සේටත් මේ අවස්ථාවේදී එහෙම දෙන්න විසඳුමක් නැහැ, කරන්න හැකියාවක් නැහැ. මොකද ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ අතෙන්ට. එතකොට අන්න කියනවා මෙන්න මේ විදිහේ ගාථාවක් දේශනා කරනවා, මේ සිදුවීම ආරම්භය, මේ ආපු ඒ සත්‍ය ආරම්භය කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද්ද කියනවා, කිච්චෝ මනුස්ස පටිලාබෝ, මේ මිනිස් ජීවිතයක් මිනිසත් බවක් ලැබීම බොහොම දුෂ්කරයි. කිච්චං මචාන ජීවිත, මේ සත්‍යයන්ගේ ජීවිතේ හරිම දුක් සහගතයි. දුක්ඛම් කටළු වලින් පිරිච්ච ජීවිතයක් තමයි මේ සත්‍යයන්ට තියෙන්නේ. කිච්චං සද්ධම්ම සවණං, මේ ධර්මය ශ්‍රවණය කිරීමත් ඉතාම දුර්ලභ දෙයක්. කිච්චෝ බුද්ධාන මුප්පාදෝ, බුදුන් කෙනෙකුගේ ඉපදීම මේ ලෝකේ ඉතාම දුර්ලභයි කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක ගාථාවක් දේශනා කරනවා. එතකොට මෙන්න මේ වෙච්ච සිදුවීමත් මේ කලින් ජීවිතයක ගත කරපු ජීවිතෙත් පිළිබඳ සසඳලා බැලුවාම අන්න මේ විදිහේ තැනකට යන්න වටින්නේ නැහැ. යන්න වටින්නේ නැහැ. කොහොම හරි ඉතින් ගිහිල්ලා තියෙනවා. මම ඉතින් ඒකනේ අවුල. ඒකනේ මේ කඳුළු සලන්නේ. ඒකනේ මේ ලෙඩක් විදියට පෙන්නුම් කරන්නේ. ඒකනේ මේ කෙඳිරි ගාන්නේ අයියෝ බලන්න මට වෙච්ච දෙයක් කියලා. එතකොට මේ ගියපු කතාව පිළිබඳ තියෙන අමුතු අමුතු සිදුවීම් කිහිපයක්. එකක් තමයි අවුරුදු 20000ක් වගේ කාලයක් හොඳට කිසිම අඩුපාඩුවක් නැතුව පැවිදි දමක් පුරපු හාමුදුරු කෙනෙක් ගැන තමයි මේ කතාව. එතකොට මෙහෙම කෙනෙක් මේ වගේ ගිහිල්ලා උප්පත්ති ලැබුවයි කිව්වහම මේ කට්ටියට මේ 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 ප්‍රතිපදාව කරලා වැඩක් නැහැ කියලා හිතෙන තරමට අදහසක් මතුවෙන්න පුළුවන්. ඒක සාධාරණයි. මොකද හේතුව අන්න මෙච්චර මේ කරලත් මේ පැවිදි දම් කරලත් මේක මේ මේ විදිහ යනවනම් මේකෙන් ඇති වැඩේ මොකද්ද කියලා මේ හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙනවා ඊට වැඩි එහා ගියපු කතාවක්. මොකද්ද? පළවෙනි දේ තමයි මේ ආපත්‍යක් වැරදක් වුණා කියලා මේ හාමුදුරුවෝ අරගත්තට මොකද මේක පිටිපස්සේ ආපත්‍යක් වෙලා තියෙනවද කියන ප්‍රශ්නෙත් විමසලා බලන්න ඕනේ. නික අපි පොඩ්ඩක් එහෙම විමසමුකෝ. එතකොට ගස්කොළ කඩන්න එපා කියලා පැනවීමක් තියෙනවා. හැබැයි ඒ පැනවීම තියෙන්නේ ඒ අදහසින් වෙන්න ඕනේ. කොළ කඩන අදහසින් වෙන්න ඕනේ. වැටෙන්න ගිහිල්ලා අත කෙලිලා කොළයක් හීරිලා අතට ආවා කියලා ඒ විදිහේ ආපත්‍යක් වෙන්නේ නැහැ. එහෙම කැඩීමක් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ විදිහේ වටපිටාවක් මේ ශික්ෂාපදයේ පිටිපස්සේ තියෙනවා. එතකොට ගහක් කපනවා, ගහක් කොළ කඩනවා කියන අදහසකින් කරන්න ඕනේ වැඩේ. එහෙම නැතුව මේ කකුල් පැටලලා වැටෙනකොට ලට තියෙන එකක් අල්ලගත්තා කියලා එහෙම ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. එතකොට ඒක පළවෙනි දේ. ඊළඟට නොකැඩිච්ච ශික්ෂාපදයක් පිළිබඳ තමයි මේ දුක් කරදර අරගෙන තියෙන්නේ. ඊළඟට මේ ශික්ෂාපදය ගත්තොත් මේ මහා වරපතල ශික්ෂාපදයකුත් නෙමෙයි. ඕක නිකන් තව කෙනෙක්ට කියලා පිරිසිදු වෙන්න පුළුවන් විදිහේ ශික්ෂාපදයක්. මෙහෙම නිකන් දැඩි ලෙස අරගන්න ඕනේ තරම් මේ ලොකු බරපතල ශික්ෂාපදයක් විදිහට අපිට පෙන්වන්නත් බෑ. එතකොට ඒ වගේ කුඩා නොකැඩිච්ච ශික්ෂාපදයක් අල්ලගෙන තමයි මේ හාමුදුරුවෝ අන්න ගිහිල්ලා ඒ නාග වේශයකින් උප්පත්තියක් ලැබලා තියෙන්නේ. ඊට බලන්න මේ මෙච්චර කල් පැවිදි දම් පුරලා මේ විදියට අවසානේ වෙච්ච සිදුවීමක් නිසා ඒක දැඩි ලෙස අල්ලගෙන අන්න ගිහිල්ලා වැටිච්ච තැන. එතකොට ඔය වගේ දුක් ගන්න කට්ටිය අපි අතරෙත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. නොකෙරුණු පාප කර්ම වලට, නොකරපු දේවල් වලට, තමුන්ට අදාළ නැති දේවල් වලට අන්න බොහෝ දුකක් පීඩාවක් වෙහෙසක් අරගෙන පැමිණිලි නගමින් නැවත නැවත සනාථ කරන්න උත්සාහ කරනවා. නෑ නෑ මේකට මම වග කියන්න ඕනේ. නෑ නෑ මේක මම මේ මමම කරපු දෙයක්, මගේම වැරද්ද කී කිය නැවත නැවත වටපිටාව ඉන්න කට්ටියටත් පෙන්වන්න උත්සාහ කරනවා. මේක ඇත්තටම වැරද්දක්, මමම කරපු වැරද්දක් කී කිය උත්සාහ කරනවා. ඉතින් මොන දේ ආවත් කවදාවත් හිතේ සැනසීමක් නැත. ඉතින් ඒ වගේ ජීවිත ගත කරනකොට, ඒ වගේ හුරුව තියනකොට මෙන්න මේ වගේ ගාක කොලේකුත් ඇති ගිහිල්ලා අර විදිහේ අපායකට වැටෙන්. ඉතින් වැටුණාට පස්සේ මොකද වෙන්නේ? ඉතින් කාලයක් තිස්සේ කෙඳිරි ගගා ඉඳලා අන්න බුදුවරේක් හම්බුණත් කෙඳිරිය තමයි ඉදිරිපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේටත් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව ගොඩ ගන්න බෑ. එතකොට කියනවා ඉතින් ඇත්ත තමයි, වැඩේ අමාරු තමයි. තව කාලයක්, සෑහෙන කාලයක් ඕහොම්මම යන්න වෙනවා. ගිහිල්ලා අම්නේ යම් කිසි දවසක නිදහසක් ලැබෙන්න පුළුවන් කියලා මෙන්න මේ විදියට බුදුවරේක් වුණත් ඉතින් යම් කිසි සංවේගයක් ඇති කර ගන්නවා. මොකද හේතුව ගොඩගන්න බැරි නිසා. තොට බලන්න මෙච්චර මේ පැවිදි දම පුරලා මේ විදියට කටයුතු කල්ලා රන්තිමට මොකක් හරි වෙච්ච සිදුවීම දැඩි ලෙස අරගෙන වෙච්ච වැඩේ. ඉතින් අර නිකාන් මේ හිත් කරදර අරගෙන පුරුදු කළ තමයි ඔය. එහෙම නැතුව නිකන් මේක පාට නිකන් මැරෙන මොහොත විතර හිත් කරදර එනවා නෙමෙයිනේ. ඒ වෙනුවට ජීවිත කාලයක් පුරාවට නැවත නැවත පුරුදු කළා. මේ වගේ වැඩක් නැති කුණු කන්දල් ඔළුවේ තියාගෙන කටයුතු කළා. ඉතින් ඒක අන්තිම මොහොතෙත් ඉදිරිපත් වෙලා එනවා. හොඳ හැටියට ඉදිරිපත් වෙලා එනවා. ඉතින් අරගත්තාම යන්නේ ඉතින් ඔය වගේ දිහාවස්වල තමයි. එතකොට මේ ඒ වගේ නැවත නැවත හිත් කරදර ගන්න, ඒ වගේ නැවත නැවත අනවශ්‍ය දෙයට දුක් වෙන කට්ටිය අරගත්තොත් අන්න ඒගොල්ලෝ අන්න මේ හැමදාම ගෙවන්නේ ওই විදිහේ ජීවිත තමයි. හැමදාම මානසික තත්ත්වේ ওই විදිහට තමයි. මේක වුණා, රෙහෙම වුණා, මෙහෙම වුණා කිය කිය කල්පනා කර කර කල් ගෙවනවා. සමහර කෙනෙක් අයියෝ මේක මට වැරදුනා, මේ පාප කර්ම මගේ ඉතින් වුණා, දැන් ඉතින් කවදාවත් මට සැනසීමක් නැහැ කියලා අන්න එහෙම කටයුතු කරනවා. ඒතට එහෙම පාප කර්ම ගැන මේ ධර්මේ නම් නැහැ. ඒ වෙනුවට ඔය නිගණ්ඨ ධර්මයේ වගේ නම් තියෙනවා. වුණොත් වුණාම තමයි හරි ඉතින් අපායට කැපයි කියලා අන්න ඒ විදිහේ පාප කර්ම සඳහන් වෙනවා ඔය නිගණ්ඨ ආගමේ වගේ නම්. ඒතට බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් ඒ වගේ සාස්ත්‍රු කෙනෙක් අදහගෙන ඉන්නවා. මොකද්ද කර්මය නිත්‍යයි කියලා තමයි යගේ අදහස. සතෙක් මැරුවනේ ඔය අපායට කැපයි. ඔයාට අපව එකෙන් ගැලවීමක් නැහැ. ඔයා දැන් යන්නේ එහෙ තමයි කියලා මේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ගෝලයාත් ඒ අදහස ඔළුවේ දරාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න කාලෙත් එක්ක දවසක මෙයාව අපායේ අරන් යන්න දෙයක් නැහැ. අපයි ගිහිල්ලා තිබ්බා වගේ. මොකද්ද හේතුව? අන්න අර අදහස දැඩි ලෙස අරගත්ත නිසා. එතකොට අනිවාර්යෙන් අපායේ යවෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට අන්න තමන්ගේ හිත තුලින් ගත්ත දැඩි බව, හිත තුලින් ගත්ත හැඟීම තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ ශාසනයේත් කර්මය පිළිබඳ අදහසක් තියෙනවා. කර්මය පිළිබඳ යම් යම් ප්‍රකාශ කිරීම් තියෙනවා. නමුත් කොහොමද ඒ කර්මය මගාරවන්නේ? කොහොමද ඒ කර්මය බේරලා හැරලා තමන්ගේ ජීවිතේ නිවැරදි දිහාවට යොමු කරවන්නේ කියන ප්‍රතිපදාවක් මේ ශාසනය පෙන්නුම් කරනවා. එතකොට ඔන්න ඔය දෙක අතර තරංගයක් අරගලයක් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් කෙනෙක් අර විදිහට දුක් අරගෙන කරදර වෙවි හිත හිත කල් ගෙවද්දි තව කෙනෙක් අමතක කළා ටික ටික ඉදිරියට යන ප්‍රතිපදාවක යෙදෙනවා. එතකොට ඒ විදිහට අන්න එකම පාප කර්මය කළා වුණත් එක්කෙනෙක් අපාය යද්දි තව කෙනෙක් සැනසීමක් විවේකයක් ලබා ගන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. ඉතින් ඕක පිළිබඳ තමුන්ගේ හිතම තමයි පෙරටුවෙන්නේ. තමුන්ගේ අදහසම තමයි පෙරටුවෙන්නේ. ඉතින් ඒ වගේ අනවශ්‍ය දෙයට දුක් කරදර ගන්න හිතක් අපිට තියෙනවා. ඒ හිත තුලින්ම තමයි අපි මේ විදියට සමහර විට ලැබිච්ච manussත්ව ප්‍රතිලාභයක් බොහොම දුර්ලභයි කියලා සලකන මනුස්ස ජීවිතයක් පුරාවට වෙහෙසෙමින්, කරදර ගනිමින්, දුක් වෙමින් කල්ගත කරනවා. කල්ගත කරමින් ඉඳලා අන්තිමට ඉතින් ගියපු අපායක ඉඳලා කෙඳිරිත් ගානවා ඇහෙන්න පුළුවන්. මොකද හේතුව අන්න ඉතින් ඉන්නකනුත් අපායේ තමයි ඉන්නේ. අය අලුතෙන් යන්න දෙයක් තියුනේ නැහැ. ඉන්නකනුත් මෙහෙ ජීවත් වෙනකනුත් අපායේ තමයි ඉන්නේ. ඒකනේ ඔය හැම වෙලේම පැමිණිලි කියනවා, අරේම උනේ නැහැ, මේම උනේ නැහැ, මෙච්චර කල් බලන්නකෝ ඉන්න බැරි විදියට පෑවුවා, පුදුම රසණයක් තිබුණේ කියලා කියනවා. වීයේ වැරදිලාවත් වැස්සොත් එහෙම කියනවා, අයියෝ බලන්නකෝ වැස්ස අරේ දිටි ඔක්කොම තෙමුණා, තියෙන වැඩ ඔක්කොම අවුල් කරගුණා, කියා කරගන්න බැරි වුණා කියලා වැස්සෙකටත් දුක් කියන දොස් කියන. ඉතින් ඔහොම තමයි ගමන. ඉතින් එහෙම ගමන් කරනකොට ඉතින් අර වගේ කොලයක් කැඩුන එකත් ප්‍රමාණවත් අපායකට යන්න, අපාගත වෙන්න. ඉතින් අපි කොහොමද මේ වගේ දෙයක් එක්ක ගනුදෙනු කරන්නේ කියන ප්‍රශ්නේ සාකච්ඡාවට ගත යුතුයි. ඒක සාකච්ඡාවට වටින දෙයක්. ඒතර මේ විදිහේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. අර වගේ සත්ව ජීවිතයක්, තිරිසන් ජීවිතයක් ලැබුණොත් ඒක බොහොම දුකයි. ඒක බොහොම වේස පීඩාව සහිතයි. මොකද්ද ඒකේ තියෙන දුක කියලා? ඉතින් ওই වටපිටාව දිහා බැලුවාම ඕනතරම් තේරෙනවනේ. එතකොට සමහර විටක කපල කොටලා අන්න ආහාරයට අරගන්න ආකාරයක් දකින්න පුළුවන්. තව විටක නොයෙකුත් ලෙඩ රෝග පීඩාවලින් වද විඳිමින්, දුක් විඳිමින්, කරදර විඳිමින් කල් ගෙවන ඔය තිරිසන් සත්තු දකින්න පුළුවන්. ඊට පස්සේ නිකං ඉඳියත් හැම වෙලේම මැස්සෝ ටිකක් හරි, මදුරුවෝ ටිකක් හරි, මැක්කෝ ටිකක් හරි, කිනිතුල්ලෝ ටිකක් හරි එල්ලී ගත්ත ගමන් තමයි. ඉතින් ඒ විදිහේ ජීවිත තමයි තියෙන්නේ. නර විදියට කතා බහ කරන්න, අවශ්‍ය දේවල් ලිස්ට් කරගන්න, අසනීප වලට බෙහෙත් අරගන්න එහෙම හැකියාවක් නැහැනේ. එහෙම හැකියාවක් නැහැ. තත් දැන් ඔය රිලව් එහෙම වුණත් සමහර විට හොඳ හොඳ බණ කියනවා. ඊට එක සමහර විට ලොකු මොකක් හරි අසනීපයක් අහම කන්න බොන්න නැතුව ගියාම මැරෙන්න වැටුණාම මේ සත්තු අර පාර අයිනට ඇවිල්ලා වගේ නිකන් කෙන්ද්‍රි ගගා වගේ නිකන් තමුන්ගේ තුවාල විදහා දක්වමින් බලාගෙන ඉන්නවා මේ නිකන් අර මොකක් හරි සහනයක් ලැබෙයිද වගේ කියලා. මොනවා හරි කැම ටිකක්වත් ලැබෙයිද වගේ කියලා. ඉතින් මහරිලව බලා ඉන්නවා පිටිපස්සට වෙලා. මූට මොනවා හරි කැම ටිකක් දුන්නොත් අන්න මම ඒක දැහැගන්නවා කියන අදහසින් අර ලෙඩාවත් කාලා කෑම ටික දැහ ගන්න අදහසින් ඔන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔය වගේ තමයි තිරිසන් ජීවිතේ ගෙවෙන්නේ. දැන් පහුගිය දවසක මම ડોකියුමන්ටරි එකක් දැක්කා. මොකද්ද? අන්න මේ පිඹුරා, මොකද්ද බුරුමේ ඉන්න පිඹුරු జాතියක් ගිහිල්ලා පදිංචි වෙලා කොහෙද? ෆ්ලොරිඩාවල. ඒකේ ඉන්න ඔක්කොම සත්තුන්ට වැඩිය මේක තමයිලු දැන් ආහාර දාමේ ඉහළින්ම ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? අර මෝද අනම්මනම් ඔක්කොම සත්තු ටික කන සයිස් එකටම මේක විශාල වෙනවා. අර ඉඳපු සත්තුන්ගේ ග්‍රහණ 90%ක් වගේ සම්පූර්ණ අතුරුදහන් වෙලා තියෙනවා. මේ විදිහට ආක්‍රමණශීලී මේ විදිහ සතෙක් ආහාර දාමේ ඉහළම පුරුක විදිහට එහෙට සංක්‍රමණය වෙලා තියෙනවා. උතර නැවක් අරන් ගිහිල්ලා නෙවෙයිනේ, කොහෙන් හරි කවුරු හරි අරන් ගියපු සත්තු ටිකක් කැලේට මුදා හැරලා ඒ මිලියන ගාණක් අක්කර ප්‍රමාණයක් තියෙන මහ විශාල අන්න ඒ තනි බීමක වගේ, වගුරු බීමක වගේ මේ සත්තු හොඳ හරියට බෝ වෙනවා. ඉතින් මොකද ගන්න යන්න කවුබෝයිලා ඔක්කොම එකතු වෙලා ඉතින් අන්න ඒ වෙච්ච විපත අඩු කරන්න දඩයමක් පටන් ගන්නවා. ඒගොල්ලොත් මේ සල්ලි වලට නෙමෙයි අපි මේ වනාන්තරයේ වෙනුවෙන් කී කී හරි හරියට ඉතින් අර පිඹුරෝ දඩයම් කරති. කරාට මොකද කවදාවත් ඒ පිඹුරු අසංගතය ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව ඒ පමණකට බෝවීමක් බෝ වෙලා තියෙනවා. ඒ වගුරු බිමේ ඒ සත්තු කවදාවත් හොයලා ආහාර කරන්න බෑ. ඉතින් අල්ලගත්ත පිඹුරා ගැන කට්ටිය කියනවා අනේ ඉතින් මේක මරනවා නම් තමයි. තව ටිකකින් මරණේ තමයි මූට. නමුත් මැරෙනකන් ඉතින් සාපහසුවෙන් ඉන්න දෙන්න එපා. ඒකෙන් ඉඳ අපි මේ කිනිතුල්ල ටික එහෙම ගලවලා මේකව පිරිසිදු කරලා අන්න හොඳට පැය කීපයක් තියලා මරමු කියලා අන්න ඉතින් ඒ විදිහේ ප්‍රොජෙක්ට් පටන් අරගෙන ඒ වගේ ඒවට දායක වීම හිතනවා. මේ පරිසරය රැක ගන්න, මේ සත්තුන් රැක ගන්න තමයි අපි මේ උත්සාහවත් වෙන්නේ කියලා ඒ වැඩේ බොහොම සතුටින් කරනවා. පාපකර්ම විතරක් නෙවෙයි, බොහොම හිත සතුටින් ප්‍රසාදයක් ඇති කරගනිමින් නැවත නැවත සිද්ධ කරනවා. ලොකු ලොකු පිඹුරු ඇල්ලුවාම වැඩි වැඩියෙන් සතුටක් විතර නගා ගන්නවා. ලස්සන ෆොටෝ එකකුත් සමාජ මාධ්‍යවලට මුදා හරිමින් මෙන්න මම අඩි 12ක එකෙක්, මෙන්න අඩි 17ක එකෙක් මම ඇල්ලුවා නියම බඩුවක් කියලා අන්න ගෙනහැර දක්වනවා. ඔන්න ඔය වගේ තිරිසන් ජීවිත අපිට ඕන තරම් දකින්න පුළුවන්. තිරිසන් සතෙක්ගේ ජීවිතේ බොහෝ දුකයි. ඒකත් ගොඩක් වෙලාවට මේ කායික දුකක් තමයි තියෙන්නේ. කායික දුකක් තමයි ඉදිරිපත් වෙන්නේ. එක්කෝ යම් කිසි විදියක ආහාර හොයා ගැනීම, යැපීම, ඊළඟට ලෙඩ රෝග පිළිබඳ, සත්තුන්ගෙන් නොයෙකුත් වෙන ආපදා පිළිබඳ ඔන්න ඔයගේ දුකක් තමයි වැඩිපුරම තියෙන්නේ. මානසික දුකක් ගන්න තරම් එච්චර ලොකු ධාරිතාවයක් ඒ සත්‍යයන්ට නැති නිසා. මානසික දුකක් ආවත් ඒක වැඩි වෙලා රඳන්නේ නැහැ. රඳන්නේ නැහැ. ඒ වෙනුවට පැය කිහිපයක් ඇතුළත ඒක දුරස් වෙලා යනවා. අමතක වෙලා යනවා. රඳා ගන්න හැකියාවක් නැති වෙලා යනවා. ඉතින් මනුස්සයෙක් විදියට උප්පත්තියක් ලැබුවොත් අන්න එයා කායික දුක කොහොම වෙතත් මානසික වෙහෙස වැඩි වැඩියෙන් හදා ගන්නවා. වැඩි වැඩියෙන් ඇති කර ගන්නවා. දැන් ඒකමනේ මේ කතාව පිටිපස්සේ තියෙන්නේ. මුකුත් එහෙම වරදක් වුණේ නැහැ. නමුත් හිතෙන් අදහසක් ගත්තා. අන්න මම ශික්ෂාපදයක් හැදුවා. මේ අවසාන මොහොතේ මට වැරද්දක් වුණා. ඒකෙන් පිරිසුදු වෙන්නත් බැරි වුණා කියලා අදහසක් අරගත්තා. ඒ අදහස ගත්ත එකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අන්න නැවත නැවත ගිහිල්ලා බොහෝ කාලයක් මුළුල්ලේ වෙහෙසක්, පීඩාවක්, දුකක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒ කල්පනාව, ඒ දුක් ගැනීමල්ල එන්නෙම අන්න මේ මිනිස්යාට තියෙන හිතන්න මතන්න පුළුවන් හැකියාව නිසාම තමයි. ඒ බුද්ධි මට්ටමේ ධාරණ ශක්තිය නිසාම තමයි ඒ මානසික වෙහෙසක් වැඩි වැඩියෙන් ළඟා වෙලා එන්නේ. එතකොට අර විදිහට තිරිසන් සතෙක්ගෙන් ඉහළට ගියපු හැකියාවක්, විභවයක් සහිතව උපත්තියක් ලබනවා. නමුත් ඒ විභවය නිසාම අන්න අපි අනවශ්‍ය විදිහට දුක් කරදර ගැනීමක් ඇති කර ගන්නවා. ඒ ඇති කරගෙන සමහර විට කායික වෙහෙසකටත් වැඩිය වෙහෙසක්, පීඩාවක් හිත තුලින් හදාගෙන විඳිනවා. අර විදිහට මේ ලැබිච්ච, හිතන්න කල්පනා කරන්න ලැබිච්ච ශක්තිය තුලින්. ඉතින් ඒකම තමයි සමහර විට කෙනෙක් කන මද්‍රව්‍යයක් වගේ පාවිච්චි කිරීම තුලින් පැය කිහිපයකට හරි සැනසීමක් හොයන්නේ. මෙන්න මේ හිතවිලි දාමින්, මෙන්න මේ හිතේ තියෙන අරගලෙන් අන්න පැය කිහිපයකට සහනයක් ලැබෙනවා. මොකද්ද කරන්නේ? අර හිතන්න, කල්පනා කරන්න තියෙන ශක්තිය පොඩ්ඩක් අවුරලා දානවා. පැය කිහිපයකට මග ඇරලා දානවා. තිරිසන් ගණයට ටිකක් පහත් වෙනවා වගේ ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. පහත් වෙන ගම මොකද වෙන්නේ? අනේ හිතන්න, කල්පනා කරන්න ප්‍රශ්න පොඩ්ඩක් අමතක වෙලා මෙතනත්තට පැය කිහිපයක් ගත කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ වැඩ කටයුතු කරන කට්ටියකින් ඇහුවොත් ඇයි බොන්නේ කියලා ඒගොල්ලෝ හරිම වටිනා තොරතුරු නැත්තම් හරිම ප්‍රශ්නෙට අදාළ උත්තර ලබා දෙනවා. එතකොට කට්ටිය කියනවා මට මගේ ප්‍රශ්න අමතක වෙනවා ටිකක් වෙලාවට. එහෙම දෙයක් කියනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මම ගැන තියෙන අවධානය මට පොඩ්ඩක් ගිලිහිලා ඒ වෙනුවට මම ඔහේ නිකන් විවේකීව ඉන්න ස්වභාවයක් මතුවලා එනවා. තව කෙනෙක් කියනවා මට අලුත් කට්ටියක කතා බහ කරන්න පුළුවන්, එහෙම නිකන් සබකෝලයක් වගේ මට එන්නේ නැහැ. කතා බහ කළා මේ මිනිස්සු එක්ක විනෝද වෙන්න පුළුවන්, ඒගොල්ලෝ එක කාලේ ගත කරන්න පුළුවන්, විවෘත භාවයක්, විවේක භාවයක් මගේ හිතේ නැగిලා එනවා මේ වගේ මද්‍රව්‍යයක් පාවිච්චි කිරීම නිසා කියලා. ඔන්න විදිහට ඒගොල්ලෝ මේවට වටිනාකම් දෙන්න උත්සාහ කරනවා. අන්න මොකද කරේ? මිනිස්සයා වෙනුවෙන් ලැබිච්ච විභවය පොඩ්ඩක් පහත් කළා, තිරසන් ගණේට දාලා අන්නේ ප්‍රශ්نين පොඩ්ඩක් අත් මිදුණා. එහෙම නැත්තම් ඔය මත හින්දිච්ච ගමන් මොකද වෙන්නේ? නැවතත් අර සුපුරුදු ප්‍රශ්න ටික ඔළුවට වදිනවා, සුපුරුදු එහෙස ඔළුවට වදිනවා, සුපුරුදු කල්පනාව ඔළුවට වදිනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට හොඳයි අර තුන්වෙනි පදේ මතක් කරගන්න. මොකද්ද? කිච්ඡං සද්ධම්ම සවණ. එන්න මේ ධර්මය පිළිබඳ පණිවිඩයක් ලැබෙනවා නම් ඒකත් බොහොම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දේ බාරගෙන අපි කොහොමද එහෙනම් ඒක අපේ ජීවිතවලට ලං කරගන්නේ? මේ වෙහෙස පොඩ්ඩක් නවත්තන්න මේ ධර්මය පාවිච්චි කරන්නේ කොහොමද කියන විමසීමක් අපිට කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. එතකොට අර විදියට පැවිදි දමක් පුරපු පමණින්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැති පාටයි. නැත්නම් ඉතින් අර හාමුදුරු අච්චර හොඳට ඔය වැඩේ කළා ඔය විදිය ලෙඩකට අහුවෙන්න හේතුවක් නැහෙනි. එතකොට හිත තුළ යම්කිසි පරිවර්තනයක් කරගත යුතුයි. ඒක ඇඳුමක් මත යා ස්ටයිල් එකක් මත රඳා පවතින දෙයක් නෙමෙයි. ඊට වැඩිය ටිකක් බරපතල උඩුදුවපු ප්‍රශ්නයක් මේක. ඊට වැඩිය වෙහෙසක් අරගෙන විසඳන්න ඕනේ ප්‍රශ්නයක් මේක. එහෙම ඇඳුම් මාරු කිරීම තුළින් කොණ්ඩ වෙනස් කිරීම තුළින්ම ගොඩගන්න බෑ. ඒකට නැවත නැවත සාක්ෂි අපිට ඕන තරම් දකින්න පුළුවන්. දැන් පහුගිය කාලේක හාමුදුරු කෙනෙක් මට හම්බුණා. ඒ ස්වාමීන් වහන්සේ ගොඩ කාලයක් මේ විදියට පැවිදි දමක් පුරපු හාමුදුරු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ භාවනාවක් ගැන අහලා තිබිලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මේ හොයාගෙන ඇවිල්ලා ඉතින් කියනවා, මම මේ මෙච්චර කාලයක් මහාන දමක් පුරනවා, බැලුවාම මගේ වයසටත් වැඩි ඉවස් මේ පැවිද්දක් කරලා තියෙනවා. හැබැයි රැට නිින්ද යන්නේ නැහැ. හිතවිලි වලින් හරි කරදරය, ඔළුවට වෙහෙසයි. එක එක ඒවා, එක එක අදහස්, එක එක මේ කරදර ඔළුවට නැගෙන හැම වෙලේම. ගට පිටාවේ මේ දායක දායිකාව කවුරු කවුරු හරි හිතවත් කට්ටි ඉන්නවනම් ඒගොල්ලෝගේ ප්‍රශ්න තමයි මගේ ඔළුවේ වැඩ කරන්නේ. ඒගොල්ලෝ මම තමයි නිතර නිතර මතක් වෙන්නේ. ඉතින් නිින්ද යන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ 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 ඇඳුම මාරු කරපු පමණින්ම වැඩේ හරි ගිහිල්ලා නැහැ. මේ වෙනුවට මේ හිත තුළ යම්කිසි පරිවර්තනයක් කළ යුතුයි. ඒක ටිකක් වෙහෙස දනවන වැඩක්. ඒක ටිකක් කාලෙත් එක්ක අරගලයක්, ඊරයක් තියෙන. විශේෂයෙන් මුල් කාලේදී බොහොම දැඩි ලෙස උත්සාහයක් ඉදිරියෙන් තියාගෙන කටයුතු කරන්න ඕනේ. මොකද මේ ප්‍රතිපදාවට පණ දෙනකන්, ප්‍රතිපදාවට ජීවය කවනකන් හරි අමාරුයි. මොකද හේතුව අපේ හිත අර වල් වැදිලා තියෙන. වල් වැදිලා තියෙන. වල් වැදිච්ච හිතක ස්වභාවය තමයි නිින්ද යන්නේ නැහැ. මයයි. වැඩක් නැති ඒවා අල්ලගෙන කරදර ගන්නවා, දුක් වෙනවා. වැඩක් නැති ඒවා ගැනම හිත හිත මුළු දවසම කල් ගෙවනවා. දැන් ඊයේ අර U16+ එකේ ළමයි කියනවා, මොකද්ද අන්න මගේ මේ මම මේ සතිය නම් පුරුදු කරලා නැහැ. මට එහෙම එකක් මේ කරන්න කැමැත්තකුත් තියනවා. හැබැයි මට එහෙම එකක් කරන්නත් බෑ වගේ. මේ නිතර නිතර නිකන් හිතට නිකන් අමුතු බයක් වගේ ගතියකුත් නැගෙනවා. ඊළඟට මුකුත් අධ්‍යාපන වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. ඊළඟට ෆෝන් එක ඔබ ඉන්න එක නම් පොඩ්ඩක් කරන්න පුළුවන්. ඒක එහෙම ඔබ ඉඳලා එහෙම නිින්දට වැටෙනවා. ආපහු පවුවදත් ඒ බිල්ලම තමයි කියලා කියනවා. එතකොට මේක මේ බොහොම සුලභ පැමිණිල්ලක්. මේ දුර්ලභ දෙයක් නෙමෙයි. එතකොට අන්න මේ බංකොලොත් හිතක ස්වභාවය තමයි ඔය තියෙන්නේ. අර විදියට වල් වැඩිච්ච හිතක ස්වභාවය තමයි ඔය තියෙන්නේ. දැන් මේ රටටත් වෙලා තියෙන්නේ ඒකනේ. ඒකම තමයි හිතටත් වෙලා තියෙන්නේ. මොකද්ද? අන්න අර කුණු කන්දල්ම කකා 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 ඉඳලා වැඩක් නැති ඒවම කර 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 ඉඳලා ණයටම කකා කකා ඉඳලා දැන් අන්තිමට ණය ගෙවා ගන්න බැරි ගන්නට, කන්න බොන්න උපය ගන්න බැරි ගන්නට, එදිනෙදා වැඩ කටයුතු කරගන්න බැරි ගන්නට බංකොලොත් භාවයක් වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් කොයිලේ හරි මොකද වෙන්නේ? ණයකාරයෝ ටික අන්න ගේ ඇතුළට පැනලා ගේ එන්නේ උන් ටිකත් එළියට දාලා ගේ අයිති කරගන්න ස්වභාවයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් බංකොලොත් එකේ හොඳ සලකුණු තමයි අන්න වැඩපල කරගන්න බෑ. අවශ්‍ය මූලික දේවල් වලට අවශ්‍ය ප්‍රමාණය විදං කරගන්න හැකියාවක් නෑ. කන්න බොන්න නෑ. මොනවා වෙනවද, කොහේ යනවද කියලා හොයාගන්න බෑ. ඉතින් ඕවා තමයි හොඳ සලකුණු. ඉතින් ඒ වගේ බංකොලොත් හිතක ස්වභාවය තමයි මේ කියන්නේ. තමුන්ට හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවා. හොඳයි කියලා හිතෙන දේවල් වලට අවධානය යොමු කරනවා නම් වටිනවා. නමුත් එහෙම කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ භාවනා කරා නම් හොඳයි තමයි කියලා කියනවා. ඊළඟට අර විදිහට මේ මුකුත් වෙන වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ, වැටින දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ කියලා කියනවා. ටීවී එකක් ඉස්සරහා අර විදිහ ෆෝන් එකක් ඔබ ඔබ ඉන්න එක නම් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් සමහර විට රන් දෙපයක් වගේ තියෙනවා නේද, ඒක ඉස්සරහට වෙලා වාඩි වෙලා අර සොම්බිලා වගේ කොහෙද තියෙන ඒවාට මොනවාටද හිනා වෙවි, අතට ලැබිච්ච බත් ටිකකුත් බටට දාගන්න ගමන් කල් ගෙවන්න පුළුවන්. ඉතින් අර බංකොලොත් හිතක හොඳ සලකුණු තමයි ඕවා. එහෙම නැත්නම් වල් වැදිච්ච හිතක හොඳ සලකුණු. ඉතින් අන්තිමට කියනවා නින්ද යන්නේ නැහැ, නිතර නිතර හිතට බයක් නැගෙනවා. අන්තිමට ඩිප්‍රෙෂන් වලට මොන හරි පෙත්තක් ගත්තොත් තමයි නින්ද යන්නේ. හිත හැම වෙලේම එක එක වැඩක් නැති දේවල් කල්පනා කර කර වෙහෙස ගන්නවා. අනිත් කට්ටියගේ වැරදි පේනවා. ඉතින් ඕවා තමයි හොඳ සලකුණු. යන්න මේ වල් වැදිච්ච හිතක ස්වභාවය. ඉතින් ඕකේ හොඳම ලක්ෂණයක් තමයි ඔය හිත නිකන් අර නිකන් වානවල තමයි කතා කරන්නේ. වානවල තමයි කතා කරන්නේ. මොකද්ද ඒකේ කියන කතාව? හරියට මොකකටවත් ඒක ස්ථිරව අදහසක් ගන්න බෑ. කියන ඇත්ත තමයි, සිහිය පුරුදු කරන හොඳයි තමයි. ඒකට මේ වටිනාකමක් තියනවා තමයි. ඒ වුණාට කරගන්න වෙලාවක් නැහැනේ. ඊට පස්සේ මේ ෆෝන් නොබෝ බින්නට වැඩිය වෙන මොකක් හරි වැඩක් කරා නම්, වටිනා වැඩක් කරා නම් වටිනවා තමයි. ඒ විදිය දෙයකට යොමු වුණා නම් හොඳයි තමයි. නමුත් ඉතින් යොමු වෙන්න බෑනේ. ඒක ඇරෙන්න වෙන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ රැකියාවක් මොකක් හරි හොයාගත්තොත් හොඳයි තමයි. රස්සාවකට ගියොත් නම් වටිනවා තමයි. හිතවලට හරි හම්බ කරගන්න කීයක් හරි එකතු කරගන්න පුළුවන් තමයි. ඒ වුණාට නෑනේ රස්සාවක් ලැබෙන්නේ කියලා ඔන්න ඔය විදිහට අනවලා තමයි කතා කරන්නේ. ගගර් කෙලින් මුකුත් නෑ, කෙලින් මුකුත් අදහසක් ගන්න බෑ. මට නම් ඒ කාලේ ඉඳලම අනේ ළඟින්වත් ගෑ නොවේවා, ළඟට දකින්නවත් කතා කරන්නවත් නොලැබේවා කියන තරමට තියුණා ජීවක්. මොකද හේතුව කිසිම එකකට ස්ථිරව බෑ, ගන්නම බෑ. වෙලේ මෙහෙට මෙහෙට වැනිල්ලක්, එහෙට මෙහෙට වැනවිල්ලක් තමයි තියෙන්නේ. අර පත්තෝල වගේ තමයි, පත්තෝල වගේ තමයි. කෙලිනුත් නෑ, දත් නෑ, රසත් නෑ, නැත්තෙත් නෑ, ගුණත් නෑ, නැත්තෙත් නෑ, වැඩකුත් නෑ. අන්න ඔය විදිහේ එකක් තමයි. ඉතින් ඔය වගේ හිතක් ඉතින් හරිම ස්වභාවිකයි. මොනවා හරි පොඩි දෙයක් අල්ලගෙන අපාගත වෙනවා කියන එක බොහොම ස්වභාවික දෙයක්. ඔය විදිහට වල් වැඩිච්ච, ඔය විදිහට බංකොලොත් වෙච්ච හිතක්. එතකොට ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි මේ දුර්ලභයි කියලා කියන්නේ. අන්න මේ සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. ඒක ක්‍රියාත්මක කිරීම දුර්ලභයි. එතකොට දුර්ලභ ප්‍රතිපදාවක් තියෙනවා. මොකද්ද? කොහොමද මේ වගේ හිතකට පිළිසරණ, කොහොමද මේ වගේ හිතක් කෙලින් කළා අරගන්නේ, නර වැනවිල්ල නවත්තලා අරගන්නේ කොහොමද කියන ප්‍රතිපදාවක් ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔය වගේ හිතකින්ම තමයි ගොඩ දෙනෙක් පටන් ගන්නෙ. සමහර කෙනෙක් තම තමන්ගේ ශක්තිය අනුව ටිකක් උනන්දුවේ වැඩ කරන ශක්තියක් ගොඩනගාගෙන තියෙන්න පුළුවන්. කොහොම නමුත් ඉතින් ඔය වගේ හිතකින් උනත් පටන් අරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි අර වැඩේ හරියට ඔළුවට යන්න ඕනේ. කරන්නේ මොකද්ද කියන එක හරියටම අවධානයට ගන්න ඕනේ. ඒක අරගෙන නැවත නැවත කෙරෙන්න ඕනේ. කරලා නැවත නැවත කතාබස් කරන්න ඕනේ. මෙහෙම තමයි මම පුහුණු වෙන්නේ, මෙහෙම තමයි මම කටයුතු කරන්නේ කියලා පොඩ්ඩක් කතාබස් කරන්න ඕනේ. ඒ කරනකොට කරනකොට මොකද වෙන්නේ? අන්න එයාට තේරෙනවා තමන්ගේ හිතේ අර තියුණ බංකොලොත් ස්වභාවය වෙනුවට යම් කිසි විදියක ප්‍රබෝධමත් ගතියක්, අර විදියට ශක්තිය නිකන් විසිරිලා එහෙ මේ හැමතැනම තියුණ ශක්තිය වෙනුවට මේ ශක්තිය නිසං දිසානත කිවීමක්, දිසාව කෙලින් වීමක්, දිසාව නිවැරදි වීමක් වගේ දෙයක් මෙතනත්තට දකින්න පුළුවන්. අන්න ඒ විදිහේ දිසානතියක් පිළිබඳ කතාවක් තමයි මේ ප්‍රතිපදාව. ඒකම නිසා අර බුදුරජාණන් වහන්සේ කියනවා මේ වී නණ්ඩුවේ උපමාවක්, කියන්නේ වී ඇටේ එක කෙරවලේ තියෙන අර තුඩක් වගේ දෙයක් ගැන තමයි කතා කරන්නේ. කියනවා මේක මේ වනවල ගැහුවොත් ඉතින් මේ එහෙම ප්‍රතිඵලයක් නැහැ. නමුත් මේකෙ දිසානතිය හරි දිසාවට එල්ල කළා හරියට පිහිටෙව්වොත් අන්න අත්ලක් පත්ලක් පලන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ වීනන්දුවේ, මේ වී ඇටේ කෙරවලේ තියෙන තුඩේ. එතකොට හැබැයි හරි දිසාවට නිවැරදි දිසාවට එල්ල කළා තියන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ හිතේ ස්වභාවයක් තියෙනවා. මේ අවිද්‍යා අඳුර පලන්න පුළුවන් මේ හිතට, හැබැයි නිවැරදි විදිහට එල්ල කළා තිබ්බොත්. නිවැරදි දිසානතිය හරියට හදලා තිබ්බොත් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ඒ විදිහේ අඳුරක් පලන්න පුළුවන් ශක්තියක් හදන්න පුළුවන් හිතක් තමයි මෙහෙට මෙහෙට විකාර කරලා තියෙන්නේ. මෙහෙට මෙහෙට වනවලා තියෙන්නේ. අර ශක්තිය සීසීකට. එතකොට එන්නෙම බයයි, අර හිතවිලි, අර කයි මේකයි කරපු වැරදි. කවදාවත් මේ ලෝකේ හොඳක් පේන්නේ නැහැ. වැස්සොත් වැස්ස එක ගැන දුක් කරදර, පෑවුවොත් පායන එක ගැන දුක් කරදර, කරන්ට් එක නැත්තම් කරන්ට් එක නැහැ කී කී විකාර කර කර ඉන්නවා දවස පුරා කෙඳිරි ගගා ඉන්නවා. ඊට පස්සේ මොනවා කරන්න ගියත් මේ තැනැත්තට වැරදක් අඩුපාඩුවක් තමයි පේන්නේ. වල්ලකට බැස්සොත් ගෙම්බෙක්. ඒ වගේ ස්වභාවයකින් මේක ගොඩ ගන්න පුළුවන්. ගොඩ ගන්න තියෙන එකම වැඩයි තමුන්ගේ අවධානය අන්නර දිසා නැති අඳුන ගන්න ඕනේ. දිසා නැති අඳුන ගන්න ඕනේ. දැන් අපි හිතමු මේ තැනත් ඇවිදිනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා. ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට ඔයගේ හිතක් තියෙන කෙනෙක් ඇවිදින්න වාඩි වෙලා ඉන්න ගත්තාම එයාගේ පැමිණිලි ටිකම අහන්න පිටු 10ක් විතර ලියාගෙන එනවා සමහර වෙලාවට. ඇවිල්ලා කියනවා මෙන්න බලන්න ආමඳුරේ මේ කාරණා ටික නිසා තමයි මට මේ වැඩේ කරන්න බැරි. ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. ගේ ඇතුලේ සල්ලි වගේ තියලා ඒක කවුරු හරි අරන් යයිද දන්නේ නැහැ. ඊට පස්සේ මේ ගෙදර ළමයි මේ විදිහ ප්‍රශ්නෙක ඉදලා ඉන්නවා. ඒ වැඩ තාම මට අහවර කරන්න බැරි වුණා කියලා ඔන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඇඟේ ලෙඩක් තියෙනවා. මේ කකුලේ මේ වම් පැත්තේ මේ පොඩි තියෙනවා අමාරුවක් කියලා අන්න ඔය තැනකුත් පෙන්නනවා කොහේ හරි. ඊට පස්සේ කියනවා ඊට අමතරව මට මේ හුස්ම ගන්න පොඩි අමාරුකුත් තියෙනවා කියලා තව එකක් කියනවා. ඔන්න හොම පිටු 10ක විතර ලොකු පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා මේක කරගන්න බැරි වෙන්න හේතු. ඉතින් බොහොම අමාරුවෙන් යාන්තම් පිටු 10 කියවල ඉවර වෙනකන් ඉඳලා අහන්න ඕනේ. හරි ඔය ඔක්කොම අතර එක පියවරක් හරි බිම වැදෙනවා දැනුණාද? එක හුස්මක් හරි ඇතුළට යනවා එළියට එනවා දැනුණාද කියලා ඇහුවොත් අන්න කියනවා දැනුණා නම් තමයි ඒ උනාට බෑනේ මේ කකුලේ මේ තියෙනවනේ රිදෙන තැන. ඊට පස්සේ මේ අපේ ගෙදරත් හරි ප්‍රශ්න කියලා අන්න ආපහු අනවනෝ. ආපහු අනවනෝනේ හරි ඒ ඔක්කොම අතරේ අර වැදිච්ච පය ගැන, ඒ පියවර ගැන කියන්න පුළුවන්ද? අර වැටිච්ච හුස්ම ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔය ඔක්කොම අතරේ කිව්වම ආවව කියනවා ඌ ඉතින් මේ කකුල් නම් වැලි පෑගෙනව දැනුණා තමයි. ඒ වුණාට අර ගෙදර සල්ලි ටිකක් දාලා ඇවිල්ලානේ. ඒක දැන් කවුරු හරි ගියපැනලා අරන් ගියොත් මම මේ ඩොලර් වලින් තියලා ඒක දැන් මේ මට රට යන්නත් ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඔන්න ආවව කැලේ පයින්නෝ. ඉතින් ඒකින්ද නැවත 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 කතා කරලා කියනවා ඔය ඔක්කොම තියේවා. ඔය ඔක්කොම තියදී අර පියවර ගැන විතරක් කතා කරන්න පුළුවන්ද? අර හරි ගියපු හුස්ම ගැන විතරක් කතා කරන්න පුළුවන්ද? එච්චරයි අවශ්‍ය වෙන්නේ. අනිත් ටික ඔක්කොම මාරපාක්ෂිකයි. අනිත් ටික ඔක්කොම අපාය සහගතයි. අන්න ඒ සියල් අතරේ මං කියනවා අන්න එක හුස්මක් සිහියෙන් ගත්තා එන්නේ හුස්මේ විස්තරේ මෙන්න. එක පියවරක් සිහියෙන් තිබ්බා ඒ පියවර මෙන්න මේ ආකාරයෙන් තමයි දැනුනේ කියලා අන්න ඒ පියවරට විතරක් වටිනාකම දීලා ඉතුරු ඒවා ඔක්කොම හැල්ලු කළා දානවා. ඉතුරු ඒවා ඔක්කොම වැඩක් නැති කළ දානවා. ඉතුරු ඒවා ඔක්කොම අපි වටිනාකමක් දෙන්නේ නැහැ කියන ලේබල් එකට දානවා. ඉතින් සමහර කෙනෙක්ට හරියට තරහා යනවා. මොකද හේතුව මේ මෙච්චර මේ ප්‍රශ්න තියෙදි මේ කිසිම ගාණක් නැහැ. මේ හුස්මක් ගැන විතරයි අහන්න සූදානම්. මේ පියවරක් ගැන විතරයි අහන්න සූදානම්. අච්චර මේ වටිනා ප්‍රශ්න තියෙනවා මම ඉදිරිපත් කරාට කවුරුත් ගණන් ගන්නේ නැහැ කියලා ගන්නර මෙහෙසක් පීඩාවක් හදා ගන්නවා. නමුත් ඇත්තටම මේ බ්‍රේන් වොෂ් කිරිල්ලක් තමයි කරන්නේ. බ්‍රේන් වොෂ් කිරිල්ලක් කරන්නේ. ඒ කරන්නේ කොහොමද ක්‍රමානුකූලව කියනවා. හරි, ඔය අත්තරේ මෙන්න මේක ගැන විතරක් කතා කරන්න. ඒක ගැන විස්තර කියන්න. ඒකට විතරක් අවධානය දෙන්න. අනිත් කුණු කන්දල් ටික ඔහෙ තියද්දෙන්. අනිත් කුණු කන්දල් ටික ගැන කතා කරන්න ගියෝ කවදාවත් මේකේ නිවනක් නම් හොයාගන්න ලැබෙන්නේ නෑ. ඔන්න විදිහට නැවත 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 කතා බස් කරනකොට මේ තැනැත්තා අපිට දවසක යොමු කරගන්න පුළුවන්. මොකද්ද අන්න අර වැටිච්ච හුස්ම ගැන විතරක් කතා කරනවා. අර විදිහට පියවර එකක් දෙකක් හරි සිහියෙන් ගියා නම් ඒක ගැන විතරක් කතා කරනවා. අන්නේ විදිහට වෙනසක් හිත තුල ඇති කරගන්නවා. එහෙම කිව්වහම කෙනෙක් හිතනවා එතකොට මේක මහ මුලාවක්නේ, අනිත් ඒවා තියෙනවනේ, ඒවා නැත්තේ නෑනේ කියලා කියනවා. තියෙනවා තමයි, නමුත් ඒවට අවධානයක් දෙන්නේ නෑ. තමුන්ගේ හරි ගියපු ටිකට විතරක්, නිවැරදි වෙච්ච ටිකට විතරක් අවධානය දීලා වැඩේ නැවත නැවත කිරීමක් තමයි අවශ්‍ය. එතකොට කියනවා අන්න හුස්ම පියේ සැරින් සැරේ දැනෙනවා තමයි, පියවර සරින් සරේ දැනෙනවා තමයි. අර සිටිවිලි කන්දරාව අතරේ මේ හුස්ම තියෙනවා. අර සිටිවිලි කන්දරාව අතරේ පියවර තියෙනවා. අවශ්‍ය නම් මට ඒකට අවධානය දෙන්න පුළුවන්. හැබැයි ඒක හරිම නීරසයි. ඒකේ හරිම රසයක් නැහැ. ඒකේ හරි වටිනකමක් පෙන්වන්න අමාරුයි. ඒකම තමයි ප්‍රතිපදාව. මොකද හේතුව අර හිතිවිලි වල වල් වැදිලා ඉන්න එක හරිම ජොලියක් තියෙනවානේ. හරිම නිකන් මේ ආකර්ෂණයක් තියෙනවනේ. එතකොට මේ කරන හුරුවම තමයි අර වල් වැඩිච්ච හිතක්, අර විදියට ආකර්ෂණයක් සහිතව හිතවිලි පස්සේ දුවන හිතක් ගෙනහල්ලා වැඩක් නැති බලන්න එපා කරපු දෙයක නැවත නැවත තියලා පුරුදු කරනවා. නිකන් ඇහුවත් කම්මැලි වගේ දෙයක් නැවත නැවත උනන්දුවෙන් නිරීක්ෂණය කරන්න යොමු කරනවා. මේ විදිහට නීරස දෙයක් නිරීක්ෂණය කරන්න යොමු කරනවා. ඉතින් ඕකම තමයි එදිනෙදා ජීවිතේ වෙන පරිවර්තනේ. අර විදිහට පිස්සු කෙල කෙල ඉන්න එක ලාභයි. රස්සාවක් කරන එක, ඒකට ශ්‍රමයක් වැය කරන එක අමාරුයි. ඒක නීරසයි. අන් රස්සාවෙන් පඩි හම්බෙලා කන්න බොන නම් කට්ටිය කැමති. නමුත් මහන්සි වෙන්න කැමති නැහැ. එන්නේ නීරස බව එක යෙදිලා වීරයෙන් ඒක නැවත නැවත කරගෙන යන්න පුළුවන් ශක්තියක් තමයි ඔය පුහුණුව තුළිනුත් දියුණු වෙන්නේ. හිතවිලි වල ඉන්නේ කලාබයි, හිතවිලි වල ඉන්නේ රසයි. නමුත් ඒකෙන් මග ඇරලා ඇවිල්ලා අන්න අර හුස්ම ගැන විතරක් අවධානය තියන්න උත්සාහ කරනවා. එහෙම තිබ්බට හිටින්නේ නැහැ. නමුත් හුස්ම ගැන විතරක් කතා කරන්න උත්සාහ කරනවා. ඒකට විතරක් වටිනාකම් දෙන්න උත්සාහ කරනවා. අර නීරස දෙයට, නොවටිනා දෙයට. ඒ වගේ යන්න එදිනෙදා ජීවිතයේ තෙවැනිම පරිවර්තනයක් වෙනවා. මොකද්ද අර කුණු කන්දල් වඩිනයි කියලා හිතෙන, අර විදියට රසවත් කියලා හිතෙන දේවල් ඔස්සේ යන හිත ගෙනහල්ලා තමුන්ට ඇත්තට ප්‍රයෝජනවත් නීරසමුත් බඩපිරෙන විදිහේ වැඩක, ප්‍රයෝජනවත් වැඩක, හානියක් නැති යම් කිසි විදියක gedarapale වැඩක ගෙනහල්ලා තියන්න උත්සාහ කරනවා. ඒ වගේ එකක යෙදිලා ඉන්න උත්සාහ කරනවා. අර වල් වැඩිලා තියෙන හිතක් වෙනස් විදිහවකට පරිවර්තනය කිරීමක් පිළිබඳ කතාවක් තමයි මේ. ඉතින් ඕක මුලදී හරි අමාරු වුණාට මොකද ටික ටික Java කැවිලා එනකොට මේ දිසාවට ඉබේම මේ හිත ගමන් කරන, ගොනු වෙන ආකාරයක් දක්වා අපිට හදන්න පුළුවන්. එතනත්ත කියනවා අන්න මේ හිතවිලි අතරේ මට ඕන තරම් හුස්ම බලන්න පුළුවන්. හිතවිලි අතරේ ඕන තරම් පියවර ගණනක් තියන්න පුළුවන්. මේ විදියට සද්ද බද තියුණාට, වටපිටාවේ වාහන ගියාට මගේ හිත මට සිහිය තියාගෙන කටයුතු කරන්න පුළුවන්. අර විදියට නැවත නැවත කිරීම තුලින් ලැබෙන ශක්තියක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. එතකොට එහෙ මෙහෙම කරනකොට අර මුල් කාලෙදී බොහොම අමාරුවෙන් තල්ලු කරගෙන ගියපු වාහනයක් වගේ මේ පුහුණුව ටික ටික Java කැවිලා Java කැවිලා ඇවිල්ලා අන්න මොකද වෙන්නේ, තමන්වත් ඇදගෙන යන ගානට Java කැවිලා එනවා. තොට ඒවාගේ ශක්තියක් දියුණු කරගත්ත කෙනෙක් දවසක කියනවා මේ දැන් මුලකාලෙ නම්මං පුහුණුව කරා, දැන් පුහුණුව මාවත් එක් ඇදගෙන යන ගාන්ට, එහෙම නැත්තන් දැන් සතිය බලකැවිලා මාවත් ඇදගෙන යන ගාන්ට ඉබේම ගමන් කරනවා එවිදිේ ජවයක් ඇවිල්ලා තියෙනවා කියලා. තියෝ ඒ විදිහේ ජවයකින් තමයි, ඒ විදිහේ ජව කැවීමකින් තමයි මෙන්න මේ සංසාර ගමන කෙලවර කරන්න පුළුවන්. මේ හිත අපි හිතුවට යන්න එපා, ඒ විදිහේ දේවල් ගන්න එපා කියලා හිතුවට එහෙම හිතූ පමණින් වෙන්නේ නැහැ. දැන් හාමුදුරුවෝ නම් ඇත්තටම කැමති වෙන්නේ නැතිනේ, අවුරුදු මෙච්චර ගාණක් පැවිදි දමුත් කරා, විද්නෙත් වැඩක් නැති ආපත්‍තියක්. ඉතින් මගේ හිත මේවා අල්ලා ගන්නේ නැතුව හොඳ දෙයක් අල්ලා ගනිත්වා, මේ කරපු පැවිදි දාම ගැන කල්පනා කරත්වා, මෙච්චර මේ කාලයක් මේ විදිහේ සීලයක් මේ විදිහේ වටිනකමක් රැකලා තියෙනවා, ඒක කල්පනා කරා නම් ආයිතින් කොහේ ගිහිල්ලා නතර වෙන්නේද? නමුත් එහෙම කල්පනා කරන්නේ ඔය හිතේ ස්වභාවය තමයි අර බලු කුණක් වගේ තියෙන අසුචියටම ගිහිල්ලා වදිනවා. ඒකත් වදින්නේ බොහොම කෙල කෙල හාලාහල පෙරේතකමින් තමයි යන්නේ. අර කබරය යන්නේ කුණ කුණු දැක්කහම, බලු කුණක් වගේ දැක්කහම කෙල හලාගෙන. අපිට නම් හිතෙන්නේ මේක මේ මොකද්ද අප්ප මේ කෑම කියලා. නමුත් අර පණුව වැගිරෙන කුණු ගඳ ගසන දේ ඌට හරි ප්‍රියයි. ඔන්න ඔය වගේ හිතක් නේ ඕක. එතකොට ඔය හිත ගැන දන්නේ නැති කට්ටිය කියනවා අනේ ඒ වගේ වෙලාවට කල්පනා කරන්නේ මේකේ හොඳ පැත්ත මෙහෙමයි නරක පැත්ත මෙහෙමයි, ඒක නිසා ඒ විදිහේ දේවල් මේ අයින් කරන්න ඕනේ මම සුදුසු නෑ කියලා හිතලා කල්පනා කරන්න කියලා කියන මොන පිස්සුද? එහෙම වෙන්නේ නෑ, එහෙම වෙන්නේ නෑ. මේක ගිහිල්ලා වැදගෙනත් ඉවරයි, පස්සේ දවසකට දෙකකට විතර පස්සේ කල්පනා වෙන යකෝ මේ මං අර අරකට ගිහිල්ලා වැදගත්තානේ, අර කුණු කන්දලේටම ගිහිල්ලා වැදගත්තානේ. එහෙම නැත්තම් ඔය හිත ගැන නොදන්න කට්ටිය කියනවා මේ රාගේ කියන එක හිතට එන්න බෑ, මේ ඔය තරුණ වයසට නම් කොහොමත් රාගේ ගැලපෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රකාශ කරනවා. ඔය අසභ්‍ය වීඩියෝ පාටි බලන්න හොඳ නැහැ ඔය තරුණ ළමයින්ට කියලා ප්‍රකාශ කරනවා. මේ හිත ඔය විදිහට රාගේ එන්න බැරි නම් ඔය හිතට, ඉතින් ඒක ගැන දන්න ප්‍රමාණය හරි අඩුයි. ඔහොම කියලා ඔහොම රාගේ ඉවත් කරන්න පුළුවන් නම් ඔය හිතෙන්, ඒක ගැන දන්න ප්‍රමාණය හරි අඩුයි. ඔය පොඩි තරුණ වයස තියේවා, ඒ තරුණ වයසට කොහොමත් ඔයගේ දේවල් ස්වභාවිකයි. ඒ වෙනුවට අන්න වයසට ගියත් ඔය කතන්දරේම තමයි. වයසට ගියපු කට්ටිය රංග දැක්වීමක් රංග දක්වනවා නිකම් අපේ හිතල නම් ඕ මේවා නෑ කියලා ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාට මොකද? අන්න දන්නෝ දනිති, දන්නෝ දනිති මොනවද ඔය හිතලක් තියෙන්නේ, මොනවද ඔය තිර පිටිපස්සට වෙලා කරන්නේ කියලා දන්නෝ දනිති. ඉතින් ඒක නිසා ඒ කාටද අපි මේ බොරු කරන්නේ? අර නිකන් මහා කකුලුව පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. අපි එහෙම ඇදේට ගියාට කවන්නේ උඹලා කෙලින් පලයල්ලා කියලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. නමුත් මහා කකුලුව කෙලින් ගිහිල්ලත් නැහැ, පොඩියෝ කවදාවත් කෙලින් යන්නෙත් නැහැ. ඕවා මේ හිතවල බොහොම ස්වභාවික දේවල්, ස්වභාවික දේවල්. ඒවා අයි කාටවත් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි බාර ගැනීම තුලින්ම වෙනසක් වෙනවා. මගේ මේ හිත මේ වගේ කුණු කන්දල් සහිත හිතක් කියලා බාර ගැනීමක් කරනවා. ඒ බාරගෙන ඒ බාර ගැනීම තුලින් වැඩ කටයුතු කරනවා. අනේ එතකොට ඒක තුලින්ම ලොකු වෙනසක් ඇති වෙනවා. එහෙම නැත්තම් ඔය හිත ගැන නොදන්න කට්ටිය තමුන්ගේම මේ නළලේ දාගෙන ඉන්න කණ්ණාඩි දෙක දකින්න නැතුව කණ්ණාඩි දෙක හොයනවා වගේ අන්න අර ලොකු කතන්දර කියන අනිත් කටිට උපදෙස් දෙන්නත් යනවා. ඔය වගේ වෙලාවට ඔහොම කරන්න එපා, මෙහෙම කරන්න, ඔහොම කටයුතු කරන්න හොඳ නැහැ, මෙහෙම කරන්න කියලා කියනවා. දැන් පහුගිය දවසක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදාව පිරුවට පස්සේ මට දැන් නෝනා එක්ක ලිංගිකව හැසිරෙන එකක් දැන් එපා වෙලා තියෙන්නේ කියලා එන ස්ටෝරියක් දැන් මට ඇවිල්ලා සනාථ කරන්න හදනවා. ඉතින් මම ඔක්කොම ආගෙන ඉල්ලගම මම බොරු කතානේ බොරු කතානි. ඔය ඕක කිව්වට වෙනක ඔයාරි 18 16 කෙල්ලෙක් එක්ක මේ ලිංගික කටයුතු වලට ආසාවල් එහෙම මතුවෙන්නේ නැද්ද කියලා ඇහුවාම ඔන්න මිනිහා කියනවා ඒකම නැත්ත තමයි සවිනා, එහෙමත් තියනවා තමයි. ඉතින් එහෙම ආරක නෑ කිව්වට නෑම නෑලු. දරීලාවත් කිව්වනම් ඇත්ත තමයි, හරි තමයි, ප්‍රතිපදා හින්ද තමයි ඔය වගේ වෙනසක් වෙලා තියෙන කියලා මිනිහා එනං ඒ අන්තට්ටුව මටත් දාලා අන තව ටිකක් ලොකුවට අඟත් හදාගෙන කල් ගත කරන්න තියුණා. කාටද මේ බොරු කරන්නේ? ඔය මේ හිතේ නිකන් ඔය පරිවර්තන විතරයි. සතියකට දෙකකට තුනකට ඕම කී කී ඉන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත කරගිච්ච ගමන් අර ගෙදර ගෑණි තියා වටපිටාවේ ඉන්න ගෑණිටවත් ඉන්න බැරි තරමට කුලප්පු වෙලා එනවා. එයාම ওই කතන්දර මුකුත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙපැත්තට කැරකෙන හිතා. එතකොට මුකුත් වැඩිය උදාන වාක්‍ය ප්‍රකාශ කරන්න යන්නේ නැති තරමට හොඳයි. මොකද හේතු ප්‍රකාශ කරපු ගමන් ඕක අනිත් පැත්තට කැරකෙනවා. තව කෙනෙක්ට චෝදනාවක් කරපු ගමන් අනිත් පැත්තට කැරකෙනවා. රාගේ නැහැ කියපු ගමන් පව්වදා ඉඳලා ඔන්න කැරකිලා එනවා. දරාගෙන ඉන්න බැරි තරමට රාගෙම නැවත 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 ඉදිරිපත් වෙනවා. ඒකෙන්ද මුකුත් නොකිය ඉන්න තරමට ලාබයි. දැන් මම පව්ගේ දවසලත් පණ්ඩිත කතාවක් කියේ ඉන්දියා බාන්නක කොවිඩ් හැදුන්නේ නැහනේ. මුකුත් තුන්නේ නැහනේ කිකේ ඉන්දියා. අන්තිමට කොවිඩ් කෝසේ වෙතත් ඊට වැඩිය එහා ගියපු වෙන මොකද්ද විකාරයක් හැදිලා සතියක් විතර නිකන් ඔහේ වැටිලා ඉන්දියා. දැනටත් නිකන් එලෝ මෙලෝ නැති ගතියකින් තමයි ඉන්නේ. එතකොට අර කියපු කතන්දර ඔක්කොම ඉවරයි. ඊට පස්සේ දා හොඳ බණක් කියලා හීලින් පවර් ඔෆ් මයින්ඩ් ඇන්ඩ් බොඩි කියලා බේත් ඕන්නේ නැහැ. මේ සීය පීටෝන් ඉන්දියාම ප්‍රතිශක්තිය මේ ඇඟෙන් එනවා කියලා ගිහිල්ලා හවස් වෙනකොට දැන් උණ වැඩි වේගෙන එනකොට අර කියපු බණේ මතක් වෙනවා. මතක් වෙනවා නොකිව්වා නම් හොඳයි කියන ගානට දැන් ඉතින් බේත් බොන්නත් බෑ. ඈ කී කී ඉන්නවා ඉතින්. කොහොම කොහොම හරි අපිලා ඉන්දියා ඒක වෙනම කතාවක්. නමුත් ඉතින් අර කියපු කතන්දරම අනිත් පැත්තට කරකිනලා එනවා. විශේෂයෙන් ඉතින් ඔය හාමුදුරුවන්ට ඉතින් කඩ ගැරිහාම නිකන් ඉන්නත් බෑනේ බ්‍රේක් නෑනේ. ඉතින් ඒ වගේ වෙලාවට හරි අමාරුයි. ඉතින් අර කියපු බණේ මතක් කරලා පොඩ්ඩක් hina වෙලා ඉන්න පුළුවන්. ඉතින් අර මටම hina කී කිය ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රකාශ නොකරන තරමට හොඳයි. මොකද හේතුව කියපු ගමන් අනිත් පැත්තට කැරකෙන ස්වභාවයක් ඔය හිතේ තියෙනවා. හරිම අරුම පුදුම දෙයක් ඒක. මේක නෑ කිව්වොත් පවදා ඉඳලා අන්න ඒක ඉදිරිපත් වෙලා එනවා. මේ වගේ කෙනෙක්ට අපි චෝදනාවක් නැගුවොත් ආ මෙයා මේ හරි මේ ඉරිසියාවනි කියලා අන්න ඒක පිටිපස්සෙන්ම තේරෙනවා. ආ මගෙත් යකෝ ඒ වගේ ගුණාංග තියෙනවනි. මේ කහින කෑදරේ කියලා එකෙක්ට කවුරු හරි චෝදනාවක් නැගුවොත් අන්න මේ මමත් කෑදරයිනි බැලුවාම ඔන්න ඔය විදියට අමුතු චෝදනා නැගෙනවා. චෝදනා නැගිලා බැලුවාම මටම තමයි බැලනකොට ඇඟිලි වැඩි ගාණක් දික් වෙලා තියෙන්නේ. එතකොට හොඳම සලකුණ තමයි කෙනෙක් දැඩි ලෙස මොනවා හරි ප්‍රකාශ කරනවා නම්, දැඩි ලෙස ගෙනහැර දක්වනවා නම්, ඒකේම අනිත් පැත්ත එයාට බොහෝ වෙලාවට හේතු කාරණා ගැළපිලා තියෙනවා. නොපීතමු කෙනෙක් බොහොම අමාරුවෙන් කට්ටියට කරුණාවන්ත වෙන්න, සලකන්න, උදව් කරන්න ඒ විදිහට මහන්සි වෙනවා නම් ඒකේ අනිත් පැත්ත ගොඩක් වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්. අර බොහොම වීරය දාලා අර දඟලන්නේ මොකද තමුන්ගේ හිත දන්නවා මම මේකට ප්‍රතිවිරුද්ධ චරිතයක්. මම මේ වගේ දේවල් වලට වෙනස් ගියක ආකාරයකින් තමයි කටයුතු කරන්නේ. එතකොට එක්තරා විදිහක උත්ප්‍රාසයක් තමයි මේ දනවන්නේ. අන්න මේ කියන කතාවේම ප්‍රතිවිරුද්ධ පැත්ත සත්‍ය වෙලා එනවා. එහෙම අමුතු විදිය හිතක් ඕක. ඒකින්ද මුකුත් නොකර නොකියා ඉන්න තරමටම ලාබයි. තමුන්ගේ අවධානය ඒ වැඩක් ඇති දෙයකට විතරක් දීලා ඒ නිශ්ශබ්දව වැඩ කටයුතු කරගෙන යන තරමට ලාබයි. මොකද හේතුව අන්න ශබ්ද නගන්න ගියාම ඒ ශබ්ද තුලින්ම නැවත වරක් කරකිලා පෙදිහාවටම එනවා. අර බූමරංගයක් විසිකරා වගේ තමයි. ඒක නිසා බලන්න මේ වගේ ප්‍රතිපදාවක් වැඩමින් ටිකෙන් ටික තමන්ගේ ජීවිත පරිවර්තනය වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඒක හැබැයි අර නිවැරදි දිශානති හඳුන ගන්න ඕනි. වනවල ගහලා මේ සංසාර ගමන කෙලවර කරන්න බෑ. ඒ වෙනුවට ගහනවා නම් ගහන්න ඕනේ, හරි තැනට ගහන්න ඕනේ, හරි ඇංගල් එකෙන් ගහන්න ඕනේ. දැන් පවගේ දවස්වල මොනවද අන්න දරකොටයක් පලපල ඉන්දිය. දුකටේ තව කොල්ල එකෙක්ක මමයි කීප දෙනෙක්ේ වැඩේ කරා. කවදාව දරකොටයකට ගාලා නෑ. එතකොට අර කූඤ්ඤයක් තියලා ගහනවනේ කුළුගෙඩියෙන්. කූඤ්ඤ තියන්නෙම වැරදි තැනට. ඉතින් තියලා කොච්චර කුළුගෙඩියෙන් තැලුවත් අතපය තැලුනත් කුළුගෙඩිය මේ කැඩුනත් කකුල තලා ගත්තත් දරකොටේ නම් පැලෙන්නේ නෑ. මොකද හේතුව අර වැරදි තැනටනේ ගහලා තියෙන්නේ. ඒ වෙනුවට අර පැටර්න් එකේ තියෙන යම්කිසි තැනක්. එන්නේ ඒ තැනට තමයි කූඤ්ඤ තියන්න ඕනේ. දෙන්න තියලා කුළුගෙඩි පාර දෙක තුනක් ගහනකොට අන්න ලී කොටේ කතා කරනවා. දර කොටේ කතා කරනවා. අමුතු නිකන් සද්දයක් දර කොටෙන්ම කියනවා අන්න පොඩ්ඩක් වැඩේ දැන් පත් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේ දැනකට කූඤ්ඤයක් තියලා බර දැම්මහම අන්න ඒක ප්‍රයෝජනයක් තියෙනවා. නැත්තම් ආයුධත් කඩාගෙන අතපයත් තලාගෙන ඇඟේ පතේ අමාරුත් තියුණාට මොකද දර කොටේ තාම එහෙමමයි. ඒක නිසා මේ ප්‍රතිපදාව එහෙම වනවලා ගහලා හරියන්නේ නැහැ. ඒක නිසාම තමයි කියන්නේ කරන කට්ටියට තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන්න, ප්‍රකාශ කළ ඒකට අනු උපදෙසක් අරගන්න, ඒ අරගත් උපදෙස අනුව නැවත නැවත කරන්න කියලා මෙහෙම මෙහෙම කියන්නේ. හේතුව මොකද්ද? අන්න අර වනවල ගැහිල්ලෙන් ප්‍රතිඵලයක් නැත. සමහර විට අවුරුදු 10 15 කරන කට්ටිය ඉන්නවා. කරාට මොකද කිසිම වෙනසක් නැහැ කියන එක දාලා දෙන වරහන් ඇතුලේ. ඉතින් ඒකට හේතුව තමයි අර විදිහට වැරදි තැනකට අපි බලය යොදලා තියෙනවා. වැරදි දිසානතියකට බලය යොදලා තියෙනවා. නමුත් අන නිවැරදි දිසානතියට හැදුවොත් නිවැරදි දිසාවට අනුව යොමු කළොත් බොහොම සුළු කාලයයි ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. අන දර කොටේම කියනවා දැන් නම් ඇත්තටම වැඩි අමාරුයි. දැන් නම් පොඩ්ඩක් දර කොටේටත් කෙන්ද්‍රී ගෑවෙනවා. තියන්නේ විදිහේ වෙනසක් තමයි ඇති කරගන්න ඕනේ. ඒ සඳහා ටිකෙන් ටික යා යුතු ගමනක් තියෙනවා. ඉතින් අපි හිතමු මේ අද දින ධර්ම දේශනාවත් එවැනි වූ ගමනක් සඳහා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස. ගාථාව කීපතරක් අහලා තියෙනවා. නමුත් ඉතින් අද තමයි ඒක ටිකක් මගේ හිතට වදින විදිහට දේශනාවක් වශයෙන් ඇහුවේ ස්වාමීන් වහන්ස. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේට ගොඩක්ම පිං. ඉතින් අදත් අප වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඊට පාදක වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිටපු පැවිදි උතුමෙක් මේ සුළු ශික්ෂා පදයක් කැඩීම නිසා තමුන්ගේ හිතේ ඇතිවෙච්ච කහටකින් තිරිසං ආත්ම භාවයක් ලබාගෙන ඒ තුළින් තමන්ට අවශ්‍ය කරන ප්‍රතිපදාව වඩන්න නැතුව කොහොමද කල්පගානක් දුක් විඳ කියන කාරණය ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඉන්පසු තවත් බුද්ධෝත්පාදක කාලයකදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලදී නැවතත් බුදුන් වහන්සේ සිටියත් එහිදීද අපේ බුදුරජාණන් වහන්සේටවත් පිහිටක් සිද්ධ වීමට බැරි වුණා. මොකද තිරිසං ආත්මයක ඉපදී ඇති නිසා. ඉතින් එහිදී අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා මේ මනුස්සත්වයක් ලැබීමට දුෂ්කර බව, බුද්ධෝත්පාදක කාලයේ ඉපදීම, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා ඉතාමත්ම දුෂ්කරයි. ඉතින් ඒ දුෂ්කර ගමනේ අපිට දැන් මනුස්සාත්මාවයක් ලැබී තියෙනවා. කොහොමද අපි ඒ මනුෂ්‍ය සිත තිරිසන් සතෙක්ට නැති මේ මනුෂ්‍ය සිත වල්වදින් නැතුව එක තැනකට යොමු කරලා ප්‍රතිපදාවක් වඩන්නේ කොහොමද කියලා. නමුත් ඒ ප්‍රතිපදාව ඉතින් ටිකක් දුෂ්කර බව ස්වාමීන් වහන්සේකින් පැහැදිලි කරා. නමුත් ඒට යම් ශක්තියක් යෙදුවොත් ස්වාමීන් වහන්සේ අපිට උදාහරණයකට පෙන්වුවා වී ඇටේ උපමාව. ඒක නිවැරදි දිශානතිකට එල්ල කරොත් ඒක කරන්න පුළුවන් එහි බලය. ඒ වගේමයි අපි ප්‍රඥාව දියුණු කරොත් ඉතින් ඇතිවන ආලෝකයේ අඳුරක් පලන්න පුළුවන් ආකාරයේ ශක්තියක් ඇති වෙනවා. ඉතින් මේ නිවැරදි දිශානතියකට අපි අපේ ඒ මනස යොමු කරන්න ප්‍රතිපදාවක් වඩන්නේ කොහොමද? අපි සක්මන් භාවනාවකදී අපේ ඊළඟට පාඩු වෙලා කරන භාවනාවකදී සතිය වැඩිමකදී කොහොමද මේක කරන්නේ? ඉතින් එහෙම කරන්න ටිකක් දුෂ්කර බව ස්වාමීන් වහන්සේ කිව්වා. නමුත් ඒක අපිත් දන්නවා. ඉතින් සුළු ධෛර්යයක් හෝ යොදලා ඒ නිවැරදි දිශානතියකට එක හුස්මක් දකින්න පුළුවන්, එක පියවරක් සතියෙන් දකින්න පුළුවන්. ඒ දකිනකොට අර අනවශ්‍ය සියලුම කුණුකන්දල් තමුන්ගේ සිතින් ඉවත් වෙලා ඉතාමත් තමුන්ගේ එදිනෙදා ජීවිතයට හරි ප්‍රයෝජනවත් වෙන ඒ අවශ්‍ය කරන දේවල් වලට තමුන්ගේ මනස දුරු කරලා අවසානයේ සංසාර ගමනකට සිත තැබීමට හැකි වෙන බව ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත්ම හොඳින් මතක් කර දුන්නා. ඒ ගැන අපේ ස්වාමීන් වහන්සේට ගෞරව නමස්කාර ස්තුති පුද කරනවා. ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේ බණ කියනකොට මටත් හිනා ගියා කියපු දේවල් සමහර වෙලාවට. මොකද අපිත් ප්‍රතිපදාවක් ඉතින් වඩනවා. ඉතින් ප්‍රතිපදාව අතරදී අපිත් කියනවා තරහ එන්නේ, රාගය එන්නේ කියලා. අනිත් පැත්තරම ඉතින් වැඩි වෙලා යන්න ඕනේ ස්වාමීන් වහන්සේ, විනාඩි දෙකෙන් තුරෙන් ඒක අනිත් පැත්තම අපි දකිනවා. ඉතින් මට
ස්වාමීන් වහන්සේ බණ කියනවා නේද
මාර වැඩ. ඒක ස්වාමීන් වහන්සේ මට හිතා ගන්න බෑ. දැන් ඔය හැබැයි ඉතින් ඔය සතිය හින්දාම තමයි ඔක දකින්න බෑ. හිතනකොට මම දන්නවා දැන් ඔය තව විනාඩි කීපකින් හෝ දවසකින් හරි මේක අනිත් පැත්ත වෙනවා කියලා මිලා ඒක හරියටම වෙනවා ස්වාමීන් වෙනවා කියන්නේ අර තරහා දැන් මාගේ දැන් මේ දවස්වල හරි හොඳයි, තරහා යන්නේ නැහැ, ඊළඟට ඔය දැන් රාගයක් නැහැ. ඔය කියනකොටම ස්වාමීන් වහන්සේ දවසකින් දෙකකින් විතරගේ අර ටික අර කඳ පුපුරල වගේ මේ පේන්න ගන්නවා ආපහු. එතකොට ආපහු ඉතින් දකින්නවා මේ දැන් සිහියෙන් නෙවෙයි නේද ඉන්නේ කියන එක හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ.
කැරකිලා එනවා නිකන් නොකිය ඉන්න තරමට ලාබයි. දැන් මේ මටත් උනේ ගනේ මම පෞගේ දවස්වල නිකන් නිරෝගී බව ගැන නිකන් තෝකක් දෙදී ඉඳියා. වෙලාවට මෙතන නෙමෙයි ඔය ඉන්ද්‍රාන්ටිලා එහෙම තමයි පොඩ්ඩක් වැඩිපුර hina වෙනවා ඇති. ඉතින් ඊට පස්සේ මේ අනාසනීප වුණා. කෝවිඩ් ලාබයි, තව වෙන මොකද්ද විකාරයක් හැදුනේ. ඉතින් තාම නිකන් එලෝ මෙලෝ නැති ගතියක් එක්ක තමයි ඉන්නේ. ඉතින් අර කියපු බණේ මතක් කළා, උණ විකාරය තව ටිකක් වැඩි වෙන ගානට ඉතින් යනවා. ඉතින් ඕක තමයි වැඩේ. මුකුත් නොකිය ඉන්න තරමට ඉතින් ලාබයි.
අද වැඩසටහනේ මීළඟ අංගය විදිහට අපිට තිබෙන්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන අයගේ වාර්තා සහ ගැටළු වල ඉදිරිපත් කිරීමටයි. ඊට පළමුව නිස්සරණ වනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාවක් තිබෙනවා. මුලින්ම සතිය පුහුණු කිරීමට පටන් ගන්න කෙනෙකුට උදව් උපකාර වෙන. මගේ ස්ක්‍රීන් එක පේනවද?
පේනවා.
හරි. මෙහිදී මුලින්ම අපි වීඩියෝ පට දෙකක් සකස් කරලා තිනවා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම උපදෙස් දෙන්නේ මෙම වීඩියෝ පට දෙක නරඹලා මූලික උපදෙස් ටික තමුන්ට අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගෙන ඉතාමත්ම සුළුවෙන් හෝ දිනකට විනාඩි 5ක් විනාඩි 10ක් පමණ සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම පුහුණු කරන්න. ඒ පුහුණු කිරීම කරලා සතියක් පමණ සිද්ධ කිරීමෙන් පසු පැය දෙකක් සම්පූර්ණයෙන් තමුන්ගේ පුහුණුව සිදු කිරීමෙන් පසු ඒ අත්දැකීම් වාර්තාවක් ලෙස අපිට ඉදිරිපත් කරන ලෙස ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපිත් එහෙම කියන්න කැමති. ඉතින් කොහොමද මේ වාර්තාව ලියන්නේ කියන එක කියනවා නම් මුලින්ම ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙන්නේ හැකිනම් සතිමත් සක්මන තුලින් පටන් ගන්න කියලා. එය සතිමත් හිඳ ගැනීමට උපකාර වෙනවා පසුව. ඉතින් මේ සතිමත් සක්මන කොහොමද පටන් ගන්නෙ? පියවර මම දැන් මෙතන කියලා හිතාගෙන පටන් ගන්නවා. ඊළඟට පියවර දෙකක් සිහියෙන් ගියා, ඔන්න සිහිය නැති වුණා. ඔය වගේ දේවල් තමුන්ගේ වார்த்தාවට ඉදිරිපත් කරන්න පුළුවන්. කකුලට සීතල දැනුණා, වම් කකුලට උණුසුමක් දැනුණා, ගල් කැටයක් ඇහුණා, කාපට් එකේ සිනිඳු බව දැනුණා. මේ ඔක්කොම තමුන්ගේ අත්දැකීම්. මේ සතිය තුලින් හඳුනාගත්තු දේවල්. ඒවා තමුන්ගේ වார்த்தාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීම. මෙහිදී මොකද්ද කරන්නේ? තමුන්ගේ මූලික කමඨහන. මූලික කමඨහන කියන්නේ ආනාපානය ලෙස හෝ තමුන්ගේ උදරයේ පිම්බීම හැකිලිම ලෙස මූලික කරගෙන තමුන්ගේ සතිමත් හිඳ ගැනීම පටන් ගන්නවා. ඉතින් විනාඩි කීපයක් හෝ කොච්චර වෙලාවක් මේක තිබුණාද කියලා තමුන්ට සුළු හෝ මතකයක් පමණ තියෙනවා නම් ඒ ඉදිරිපත් කිරීම ඉතාමත්ම වටිනවා. විනාඩි දෙකක් පමණ, විනාඩි තුනක් පමණ මේ උදරයේ පිම්බීම හැකිලිම දැක්කා, ආනාපාන සතිය දැක්කා. එය උණුසුම්ම දැනුණා එක පැත්තකින් විතරක් හුස්ම ගන්නව දැනු මේ ඔක්කොම තමුගේ අත්දැකීම් වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන එක ඉතාම වටිනවා. එම වාර්තා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් Google Form එක මෙහි දාලා තිනවා, link එක දාලා තිනවා. ඒ සමගම email address එකත් ඉදිරිපත් කරලා තිනවා. තමුගේ වාර්තා ඉදිරිපත් කරලා ඊළඟට අපේ වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 වෙනකම් තියෙන්නේ. මෙල්බන් වේලාවෙන් සම ටයිම් එකේ 12:30 ඉඳලා 2 වෙනකම් තියෙනවා. Zoom එකට සම්බන්ධ වෙන රැසීම් අංකය සහ මුරපදයක් මේ සමග ඉදිරිපත් කරලා තිනවා. ඉතින් ඊළඟට තමුන්ගේ ස්වාමීන් වහන්සේලා අවසර දෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඉතින් සියලු දෙනාටම අපි ආරාධනා කරනවා නැත්නම් වාර්තා ඉදිරිපත් කරලා ගැටළු හෝ තියෙනවා නම් මේම අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා. ඊළඟට Q&A එකට යන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් හැමෝට මතක් කරන්න කැමතියි Google Form එකේ තමුන්ගේ වාර්තා ඉදිරිපත් කිරීමේදී ගැටලුවක් තිබෙනවා නම් පොඩ්ඩක් chat section එකේදී අපිට මතක් කිරීමක් කරන්න. අපි පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න. මොකද අපිට ලැබිච්ච වාර්තා වෙනදා 4ක් 3ක් 4ක් පමණ ලැබෙනවා. නමුත් අපිට ලැබුණේ නැහැ. එහි සමු ගැටලුවක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම ඊළඟට බන්දුල මාමාගෙන් ඉල්ලා සිටිනවා අද දිනේ ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දින ප්‍රශ්න දෙකක් ලැබිලා තිබෙනවා. මට මුලින්ම වියානාගේ රිපෝට් එක ඉදිරිපත් කිරීමට අවසරයි. වියානාස් රිපෝට් ප්‍රසන්ටඩ් බයි කල්පනි. Making a chai tea mindfully. I smell chai, comma, milk and tea. When I stir the tea, I felt the steam touching my hand and its warmth. I heard the sound that the spoon makes when I stir. I saw bubbles as well. End of the report. කල්පනියස් කියලා දිනවා එයාට අද වැඩසටහනට සහභාගී වෙන්න බෑ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ.
Okay, so no videos, right?
And no videos, Bante.
Okay, so Viana is giving us an idea how to practice mindfulness in our day-to-day life. So this is another opportunity that we have. Apart from walking and sitting, you can do this practice in day-to-day activities as well, especially some activities like making a tea, having a tea. Those type of things you can really focus and try to be aware. So that's important that you understand the way to practice during your day-to-day life. Brushing your teeth, having a meal, or maybe sweeping your home, or maybe cooking. Those activities you can try and see, can I be mindful, can I be aware throughout these activities and just observe what is happening. And if you learn that type of a meditation, then meditation becomes living. It is truly living. Whatever the activity you do it with attention. You give your priority to that current activity. Usually our mind is wandering, storytelling, thinking about other things while doing these things. You drink tea, but your attention is somewhere else. So as meditation, we try to pay attention to the current activity that we are drinking something. I can feel the temperature of the tea. I can feel the taste. I can feel the smell. So these things are observations, and you can just calmly be with that activity. That is meditation. So although it seems difficult, when you properly understand the way of meditation, you can really apply it into your day-to-day life. Of course, you can try formal meditation. Of course, you have to support this with your formal meditation. But you can try and see, even during your busy work hours, can I spend few minutes drinking a cup of tea? Can I totally focus on this activity and keep the other things aside for a while? And that will be a good way to meditate as well as relax your mind from the busy work. And maybe for a few minutes, 1 or 2 minutes, you can just close your eyes and listen to the sounds from the surrounding. Just for a few minutes. So you can hear the traffic, you can hear people talking, you can hear keyboards making sounds. But still, can you be aware for just for a few minutes that you are hearing these sounds? So this is the meditation. So you have to make sure that you are meditating during your day-to-day life. That is, doing whatever the activity you do with attention, with awareness. And if you practice that again and again, then you realize this formal practice is me supporting me, and I can now be attentive, pay attention during these menial activities, and I can be aware. So that's the proper way to develop. But of course, I am not discouraging formal practice. You have to spend some time. You have to encourage your day-to-day practice with formal practice, but you have to start somewhere. So if for a newcomer, walking or maybe doing some activity, brushing your teeth type of activity with awareness is a good starting point. Little by little, they can move to the sitting meditation and, you know, establish maybe 40 minutes of formal practice daily. Walking and sitting, 20 minutes each. And you have to continue for a while, that formal practice. When you do that, you are supporting with formal practice. So it's like going to a gym. When you go to a gym, you support your body, you develop your muscles, you exercise, you do your thing. And when you come out, you are stronger. When you go to a playground, you are stronger because you have done your work at the gym. So going to a gym, it's like formal meditation. You're supporting this practice. You are doing the necessary exercises. You are doing the necessary, you are supporting the necessary muscles. And when you do that for some time, then you go to the playground, you are able to play. You are able to run. So playground is like your day-to-day life, your busy life. You should be able to support that with the formal meditation, and then little by little you can be aware during these small activities. So that's the idea. And you also can try, can I drink a cup of tea during this coming week and try to be totally aware for a few minutes that I am drinking. If you can do that, then your meditation will move into a whole another level. So that's the invitation. Try and see whether you can apply this in your life. Okay, I think මේ සරණ හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්න මම හිතන්නේ උන්වහන්සේට දැම්මන හරි ඉතින්.
එහමයි ස්වාමීන් වහන්සේ. අවසරයි සරණ.
ඔබ සමය අපි වෙනවද?
එහෙනම් ස්වාමීන් වහන්සේ. හොඳටම ඇහෙනවා. මම එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ඔබ වහන්සේට ඉදිරිපත් කරනවා. එකම ඔබ වහන්සේව බොහොම කාර්මිකව සභාවට පිළිගන්නවා. ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස. මම භාවනාව පාදවල සංවේදනා දනිමින් භාවනාව පටන් ගන්නවා. ශබ්ද ඇහුනට බාධාවක් නැත. ඉඳලා හිටලා අනාගතයට හිත යනවා. අතීතයට යනවා අඩුයි. කාලය අවසන් වන තුරු දිගටම කරනවා. අන්තිමට වේගය හුඟක් අඩු කරනවා. පාදවල සංවේදනා දිගටම දැනෙනවා. හුස්මට හිත යන්නේ නැත. පරයන්ක භාවනාව. සක්මන් භාවනාව අවසන් වූ වහාම පරයන්කයට වාඩි වෙනවා. අපට ශබ්ද ගැන හිත යොමු කරනවා. ඉන්පසු වාඩි වී ඉන්න ඉරියව්වට හිත යොමු කරනවා. ඉන්පසු හුස්මට අවධානය යොමු කරනවා. හුස්ම කීපයක් නිරීක්ෂණය කළාට පසුව එය නොදෙනී යනවා. පිම්බීම සහ හැකිලීමත් නොදෙනී යනවා. ඉන්පසු ශරීර සංවේදනා බලනවා. හිස මුදුනේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට හිස මුදුන දක්වාත් සංවේදනා බලනවා. හිත අතීතයට යන්නේ අඩුවෙන්. ඉඳලා හිටලා අනාගතයට හිත යනවා. දිගටම ශරීර සංවේදනා නිරීක්ෂණය කරනවා. ශබ්ද ඇහුණට බාධාවක් නැත. අවසානයේ දක්වා ආනාපානය බොඳ වී ඇත. පැයක් අවසන් වූවහම ඉදිනදා කටයුතු සතියෙන් කරනවා. මාහට සතිස සමාධිය වැඩි දියුණු කර ගැනීමට අවවාද බලාපොරොත්තු වෙමි. බුවන්සේ ඇතුළු මේ වාර්තා ලිවීමට මා පෙළඹූ වැඩසටහන් සංවිධානය කරන සීලුම කල්ණ මිතුරන්ට හැකි ඉක්මනින් සීලුම අනාගත ප්‍රාර්ථනා ඉටු වේවා. තෙරුවන් සරණයි සීලු දෙනාට. වාර්තාව අවසන් සම්මා.
ඔව් මේක මුලින්ම කියන්න තියෙන මේ ආදුනිකයෙක් එකක් නම් නෙමෙයි. මේ වාර්තාව හොඳට කාලයක් කෙරිච්ච කෙනෙක්ගේ උපදෙස් හරියට පිළිපැදලා තියෙනවා. ඒ උපදෙස් අනුව දිකට කෙරිලා තියෙනවා. සුද්ධ වෙලක් තියෙනවා ඇත්තටම. සමහර මේ වැඩසටහන තුළදී වෙන්න පුළුවන්. සමහර විට කාලයක් කෙරිලා ලොකු සංසෙත් එකතු වෙලා වෙන්න පුළුවන්. කොහොම නමුත් ලියලා තියෙන වார்த்தාවත් හොඳයි, පැහැදිලි, කෙටි. කියන්න තියෙන කාරණා ටික සඳහන් කරලා තියෙන හැමදේම. ඉතින් ඒ හොඳ පැත්ත ඒ විදිහට පෙන්නන්න පුළුවන්. ඊළඟට ඒ සඳහන් කරලා තියෙන විදිහට විශේෂ තැන් පෙන්වන හැටියට මේ හිතුවිලි හඳුන ගැනීම හරියටම කරගෙන තියෙනවා. අනාගත හිතුවිලි තියෙන්නේ, අතීතේ ඒ වඩුයි කියන එක පෙන්වලා තියෙනවා. ඒක අත්දැකලා තියෙනවා. ඊටකම ඇවිදිනකොට දැනෙන දැනීම දිගට තිබ්බ එක තියෙනවා. හිත පිට යෑම නැවත එහෙම සම්බන්ධයෙන් ප්‍රවීණ භාවය ඇති වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ හුස්ම දැනෙන්නේ නැහැ කියන එකත් මතු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනකොට මෙයා සිද්ධ කිරීම මේ තුල ප්‍රවීණ වීමත් එක්ක මෙයාගේ තීනවර නැති පැත්ත හොයන, නැති පැත්ත සාපේක්ෂව අත්දකින්න පුළුවන් ගතියකුත් ඇති කරගෙන තියෙනවා. ඉතින් ওই විදිහට දිගට කරගෙන යන කෙනා දැන් හොඳටම මේ කෙනා දන්නවා මේක දිගට කරගෙන යන්නයි තියෙන්නේ. මං ඉන්නේ හරි පාරේ. මේක තව දිගට පවත්වාගෙන යෑම හරහා මම මේ ආපු ගමනේ ඉදිරි වෙනසක් ඇති වෙලා දැනට තියෙනවා. ඒකත් එක්ක ඉදිරියට යද්දී මෙහෙමමයි යන්න තියෙන්නේ කියන එක ඇත්තටම තමන් ওই රචනේ ලියනකොටම තමන්ට තේරෙනවා මේ ආපු මාර්ගය. එතකොට එදිනෙදා ජීවිතයේදීත් මේ සඳහා විදිහට අත්දැකීම මේ හරහා තියෙන එකෙන් ලබනවා. මොකද මේ සතිමත් බව වැඩිම තුළ මේ වැඩිච්ච සතිය තමන්ට එදිනෙදා ජීවිතයේදී උදව් කරන හැටි මේ තියෙන දේ වගේම නැති දේ පිළිබඳවත් තියෙන අවධානය නිසා මේ පුළුවන් වෙනවා ලෝකයේ තියෙන පැත්තේ මත්තෙම දඟලන්නේ නැතුව ඒ හැම එකකම අනිත් පැත්ත බලන්න. එහෙම නැති පැත්ත, එහෙම නැත්නම් 100ට ඒ 90 ගාන හිස්ගත් බව මේ එදිනෙදා වැඩවලදීත් එදිනෙදා ජීවිතේදීත් මට හිතෙච්ච ගමන් ගෙදර යන්න, හිතෙච්ච ගමන් හිස්ගත් බවට හිත දාන්න, නැති පැත්ත බලන්න ආදී වශයෙන් මේ අත්දැකීම් ලබනවා. ලබන්නත් තව ඉදිරියටත් කරන්න පුළුවන් වෙනවා. ඒකේ වර්ධනයක් ඇති කර ගැනීම තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒක කරන්න පුළුවන් බවකුත් තියෙනවා. ඉතින් ඒ සඳහා ධෛර්යය දෙනවා, ආරාධනා කරනවා මේක දිගට ඔය විදිහට පවත්වා ගන්න, තව තව වාර්තා කිරීම නවත්තන්න එපා, දිගටම කරගෙන යන්න. ඒ වගේම එදිනදා ජීවිතයේදීත් මේ එදිනදා ජීවිතය විශේෂයෙන්ම භාවනාවක්ම කරගන්න, සතිමත් වම හැපි හැම විටම ඉන්න උත්සාහයක් ගැනීම අවශ්‍ය නැහැ. කෙරෙන ගත ඉරායසෙන් වෙනවා. අන්නේ දිහා හොඳට බලාගෙන මේ කටයුතු කරගෙන යන්නේ කියලා මතක් කරන්න පුළුවන්.
එමයි ස්වාමීන් වහන්සේ, ඊළඟට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා chat එකේ. මම ඒ ප්‍රශ්නේ ඉදපත් කරන්නම්. තෙරුවන් සරණයි. මම කලක් සිට භාවනාව පුහුණු කරමින් සිටිමි. සමහර අවස්ථාවලදී දැන් යමකට හොඳින් අවධානය යොදා අහගෙන ඉන්නකොට මට අතරමඟ නිින්දකට වැටීමක් වැනි දෙයක් වෙනවා. ටික වෙලාවකට පසු අවදිවන්නේ අසා සිටින බණටමයි. කලින් බණ අසනකොට මේ තත්ත්වෙ තිබුණා. දැන් අවදානෙන් ටීවී බලනකොටත් අතරමඟදී නිින්දකට වැටි පසුව ඒටම අවදි වීමක් තියෙනවා. ගෞරවයෙන් අවවාදයක් පදමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. වර්තාව අවසන්.
ඔව්, ඉතින් මේ කියන විදිහට මේ තමන්ට ඉතින් හොඳ මේ වෙච්ච දේ අහන්න ඕනේ ඉතින් හොඳයිද නරකයිද කියන එක. කියන්නේ මේ දැන් වල වැඩි හරිය බනහද්දි නම් කමන්නෑ අඩු ගන්න මේ ටීවී බලද්දි වන් නින්ද යන්නේ නැත්තම් හොඳයි කියලා හිතනවද දන්නේ. ඒ නිසා මේ චැට් එකෙන් අහන්න වෙනවා ඉස්සෙල්ලා මේ මේ විරුද්ධ වෙන වැඩි මේ හොඳයිද එහෙම නැත්තම් භාවනා මේ බනහද්දි ටීවී බලද්දි හොඳට රස විඳින්න මට පුළුවන් නම් හොඳයි කියන එකද කියන්නේ කියන එකෙන් අහලා බලන්න වෙනවා.
සර්නාසේ ප්‍රශ්න ඉදිරිපත් කරපු එක්කෙනා ඉන්නවා, අවස්ථාවක් දෙනවද?
තේන කතා කරන්න පුළුවන් නේ, චැට් ඕනේ නැහැ.
එහෙමනම් මම ස්වාමීන් වහන්සේ අවස්ථාව දෙන්න. හරි, බුද්ධික ඔයාට පුළුවන් දැන් අන්මියුට් කරන්න.
ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයිද නරකයිද කියන මතයකට වැඩිය ස්වාමීන් වහන්සේ මෙතන කොහොමද මෙතනින් මෙතනට මුහුණ දෙන්නේ කියන தත්ත්වය තමයි මට දැනගන්න අවශ්‍ය. කියන්නේ දැන් හොඳ නරක කියලා දෙකක් බෙදන්න නැතුව දැන් මෙතන මේකට මුහුණ දීගෙන දැන් මං ඉස්සරහා ලොකු හරකෙක් එනවා නම් මගේ පැත්තට, එතකොට මං කොහොමද මෙතන මුහුණ දීලා මේක ඉස්සරහට යන්නේ කියන එක තමයි මට අවවාදයක් මම බලාපොරොත්තු වෙන්නේ. සමාවෙන්න.
ඔව්, එතකොට හරකා එනවනම් ඒක කරන එක තමයි මේ හිතන්න දෙයක් නෑ, ප්ලෑන් කරන්න මොකක්වත් දෙයක් නෑ. ඒක ඇඟ ඉබේටම කළා දෙයි. හරකා එන වෙලාවට බලන්න පුළුවන්. හරකා එනවනේ ඒ වෙලාවේදී ඔය හිතන්න දැන් විදියට කතා ගන්න උත්තර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරකා එන වෙලාවේදී ඇඟ හයි ඉතයි ලස්සනට වැඩේ කළා දෙයි. මේ බුලප් වෙච්ච වගේ එකෙක් නම් දරුණු එකෙක්. එතකොට ඒ වගේමයි ඔය කියන අත්දැකීමෙදිත් ඕකෙන් ඉදිරියට යන්නද ඕක මොක අහන ගැටලුවත් එක දැන් මේකේ කොහොමද මම මේක යනවා කියන එක අහනකොට අර මේ හොඳද නැද්ද කියන එකට උත්තරයක් තමන් තුළ තියෙනවා. ඒක වහලා තමයි ඊළඟ එකට ඔය ඉදිරි යන්න හදන්නේ. සතිමත් බව කියන්නේ මේ දැන් ඒකට මූණ දීලා තියෙනවනේ.
එහෙමයි.
ඒ කියන්නේ සතිමත් බවින් මේ අත්දැකීම ලබලා තියෙනවා. ඒකට මූණ දීලා තියෙනවා. ඒක වාර්තා කරලා තියෙනවා.
එහෙමයි.
නමුත් ඔය දීපු උත්තරෙත් එක්ක පේන්නේ මේ ඒකට කැමතිද අකමැතිද කියන කාරණේ පිළිබඳව අවදවීමක් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් වැදිරිය නැහැ කියපු නිසා මෙහෙම දෙයක්. ඒකත් විමසන්න ඕක දිගට කරන් යද්දී කිසිම ගැටලුවක් නැහැනේ. දැන් අපිට මේ අපි හොඳටම දන්නවා හැරගෙන කන හැරගෙන නාසය දිවකය මනස හැරගෙන අපි ලෝකෙත් එක්ක ඉන්න එක. ඒක රස විඳින එකේදී ඒ කල් මැරිලා නිදිමතක් එනවා නම් ඒකට අපි නරකයි කියන වද හොඳයි කියනවද නිකන් කල්පනා කරලා බලන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට උත්තරයක් දෙන්න පුළුවන් ඒකට. ධර්ම මාර්ගණකටත් පුළුවන්.
එහෙමයි.
ඒකට මේ ලෝකෙත් එක්ක තියෙන මේ සම්බන්ධය කැඩීම පැත්ත තමයි ඔය නිදිමත ගතිය කියන්නේ. එතකොට ඒක හොඳයිද නරකයිද කියන ගැටලුව. එතකොට ඒ කියන්නේ ලෝකෙට තියෙන බැඳීම ඇල්ම අඩුවීම ඒක හොඳයිද නරකයිද? එතකොට ඒ එන නිදිමත මෙන්න මේ වෙන්නේ ලෝකෙත් එක තියෙන මේ ඇලීම අඩුවීමය කියලා තේරුම් ගැනීම මේක කරන්න තියෙනවා.
එතකොට
ඒ එන නිදිමතමයි බණක් ඇහුවත් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන කාරණයක්. මේ එකක් තේරුම් ගන්නවා කාලයක් යද්දි සතිමත් වෙනකොට මේ බණක් ඇහුවත් අපි හොඳට අවදිමත් වෙලා රස විඳින්න අහන්නවා නම් ඒ තුල තියෙනවා අපි දැනගන්න ඕන අනුසය පැත්තෙන් කාමය. ඒ කියන්නේ කැමැත්ත.
එහෙමයි.
තියෙන්න ඕන කැමැත්ත
නැත්නම්.
එහෙමයි. ඒක බණකදී පවා අපි සතිමත් වෙද්දී ඒක શબ્දයක් විතරක් බවට යම්
වෙලාවකට
පත් වෙනවා. ඒක තමයි ඒකේ රසයක්. අපිට ඒකේ කාරණේ වැදගත් නෑ. නමුත් සතිමත් බවත් එක්ක එතන ශබ්දයක් ඇති වෙන නැති වෙන ශබ්දේ බවක තීරුම් ගැනීමකට වඩා මේ සතිය තුළ ඒක ඉබේම ක්‍රියාත්මක වෙලා තේරුම් ගන්න ඕන. ඉතින් ඒක අපි දැනගන්න ඕන අපේ චින්තාමය වශයෙන් දැනගෙන මේ මෙහෙම ස්වභාවයක් තියෙන්නේ කියලා ගැනීම. එතකොට අන්නේ කාරණේදී බණ වුණත් අහද්දී ඒකාකාරී බව ඇවිල්ලා නිදිමත ගතිය ඇවිල්ලා මොකද සින්දුවත් එකයි බණත් එකයි වෙලා. චිත්‍රපටියත් එකයි ටී වැලුවත් එකයි මේ වන හැව්වත් එකයි ඔය අවස්ථාවේදී විතරක් මේ එතන ගැන කතා කරොත් විතරක් නිදිමත වෙලා. ආයේ හැරිච්ච වෙලාවේදී නැවත ක්‍රියාත්මක එක වෙනම එක. ඒ ඔන්න ඔය කාරණා මේ විස්තර කරපු ටික දැන් මේ කියපු ටික තවම සිද්ධි වෙලා නැහැ. ඒවට තවම යොමු වෙලා නැහැ. ඒවට ගිහිල්ලා නැහැ. හිත කැමැති අකමැති බව තීරුම් අරන් හෝ ඒකට හිත ඒක ගැන තමන් තීරුම් ගැනීම තමයි මේ කරපු සාකච්ඡාවෙන් ගන්නා වූ වාසිය සහ මේකෙන් ඉදිරියට යන්න ගන්න අවස්ථාව මේක තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට වැටහුණා ඒක. මම ඒක තව චුට්ටක් මේ විස්තර කරොත් දැන් ඔබ වහන්සේ එහෙම දැක්වහම මට දැන් ඒක තව ටිකක් කියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් ඔය නිකන් ඉන්ටරෙස්ට් එකක් නැතුව අහගෙන ඉන්න දේවල් වලට එහෙම වෙන්නේ නැහැ. අවධානයෙන් උවමනාවෙන් මේක අහන්න ඕනේ කියලා හොඳට ෆෝකස් කරලා අහගෙන ඉන්න වෙලාවට තමයි අර නින්දට වැටෙන්නේ. දැන් එතකොට ඔබ වහන්සේ දීපු ඒ අවවාදයත් ඒ මතක් කරපු කාරණාත් එක්ක මට දැන් මේක තව ටිකක් පහද ගන්න පුළුවන්. මේ ඔබ වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා මට දීපු අවවාදෙට. මම ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ජයි තෙරුවන් සරණයි.
අසරණ ස්වාමීන් වහන්සේ දැනට ලැබී තිබෙන වාර්තා ලිඛිත වාර්තා ප්‍රමාණයි මට වහන්සේගෙන් අවසර වාචසික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. අසරණ ස්වාමීන් වහන්සේ දැන් ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා සුම් නාලිකාව ඔස්සේ අත ඔසවා ප්‍රශ්නයක් තිබෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමට. මම හිතනවා මේ අවස්ථාව ඔගොල්ලෝ පාවිච්චි කරලා ඔගොල්ලෝගේ කමටන් වර්තා ඉදිරිපත් කරයි කියලා. ඉතින් ඔබට අතෝසවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සමනස ටිකක් නිහඬතාවයක් තියෙන්නේ.
ඒක තමයි.
මම පොඩි ප්‍රශ්නයක් කට්ටිය අදාගෙනකන් ඉදිරිපත් කරන්නම්. සමනස මේ මම අද ටිකක් උත්සාහ කරනවා මේ අද එවල තිනවා මේ හොඳ PDF එකක් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. මම ඒකටත් අනුකූලව මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්. සමනස සක්මනක් කරනකොට පටන් ගන්නකොට සාමාන්‍යයෙන් අද මම උදේවරුේ සක්මන් කරනකොට සුපුරුදු විදිහට සක්මන් කරගෙන ගියා. එතකොට මට යටිපායට දැනෙන සීතල ගතිය, එතකොට තනකොළේ වැදෙන සුමට භාවය එහෙම තේරුණා. නමුත් හිතේ යම් ප්‍රමාණයකට වටපිටාවට යෑමකුත් තිබුණා. ඒකම ඉතින් යන ගමන් ඒකම මම නැවතත් කයට පතුලට මගේ සතිය විසිරෙනකොටම මම ඒක ගේන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මට සක්මන සාමාන්‍යයෙන් පීවර 10ක් විතර කරගෙන ගියා. ඒ අතරතුර සනංශ මේ පිටිපස්සේ තියෙන පල්ලියක් ඒකේ මේ යාතික කරනවා ඒකට ගීතත් කියනවා. ඉතින් ඒකත් ඇහෙනවා. හැබැයි ඒකට මට එච්චරම යොමු වීමක් නැහැ. ඒකම අසල්වැසි ගෙදරක අසල්වැසි එයා කතා කරන එකට මට ඊට වඩා හිත යොමු වුණා. ඉතින් මම ඒ ගැනත් ටිකක් හිතුවා ඇහුණා. ඉතින් එතකොට ටිකක් විසිරිලා නැවතත් එනවා. ඉතින් මගේ මම වහන්සේට ඉදිරිපත් කරන්න අහන්නේ සමනංශ මේකෙදි එතකොට මට තේරුණා කීපයක් එකවර සිදුවෙනවා කියලා. ඒ කියන්නේ සක්මන වෙනවා ඉගෙන ගන්නවා. ඒකම වටපිටාවේ ගීතිකා හෙන ශබ්ද අසල්වාසින්ගේ ඒවත් තියෙනවා. කුරුළු නාදෙක තියෙනවා. හැබැයි ඒකම සක්මනත් යනවා. ඉතින් එතකොට දැන් ඇහුවොත් ඕනම් කුරුල්ලෙක්ගේ සද්දෙකුත් අහන්න පුළුවන්. ඒකම සක්මනටත් හිතේනවා. ඉතින් එතකොට මේ අපි අහන්න දේ ඇහෙන දේ කියලා මට ඒක වෙලෙ නිකන් මත එවෙලම දැනුණා අහනවා ඇහෙනවා කියලා. එතකොට දැන් පන්ස චර්ච් එකේ ශබ්ද එන එක ඒක තේරෙන්නේ නැති හින්දා ඒක දෙච්චර නෑ. හැබැයි අසල්වාසියගේ ශබ්දෙට මට මාව යොම වෙනවා වැඩි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අහන ඇහෙන දේදී මම එතනදී මට හොඳ නෑ. හැබැයි කරපුත් මට නිකන් හිතුණා මම යා කොහෙද ඉන්නේ කියලා බලන්න ඕන කියලා. ඉතින් අහන දේ මට හිතෙන සවනස ඇහෙන දේ තුල මම නෑ කියලා. හැබැයි ඒක මේ අසල්වාසිය කියලා මේ කුරුල්ලා කියලා දැම්මොත් ඒක අහන දෙයක් වෙනවා. ඉතින් එතකොට එතන මේ මම ගොඩ නැගිනවා කියලා මම ඉතින් කැමති ඔබ වහන්සේගේ අදහසක් දැනගන්න ඒ සම්බන්ධයෙන්.
ඒකේදී උත්තර දෙන්න දෙයක් නැහැ මම හිතන්නේ. උත්තරෙත් දුන්නා. විස්තර කිරීමත් එක්ක උත්තරෙත් තියෙනවා ඒකේ. මේ ඒ කාරණේ හරිය හෙන්නවා අහනවා කියන එක දෙකක් තියෙනවා. කීප විදියටම මේ නමක් වෙනකොට නම දානකොටම මේ හඳුනා ගැනීම සිද්ධ කරනකොටම මේ ඒ මම කියන එක තියෙනවා. එයා අහනවා කියන එක තියෙනවා. ඒකම ඊළඟ මොහොතේදී ඈත් වෙනවා නම් ඒකද නමක් දෙන්නේ නැහැ. අඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැත්තම් ඒ වෙනකොට මේ තිනවා මමයා නැහැ ඇහෙනවා කියන එක. යන්නේ තෙන්නේදී එතෙන්ට එකපාරට දැන් මෙතන මේ වතුරට බහින්න මේ බහිනා වගේ වෙන්න බෑනේ. දැන් තව කෙනෙකුටත් විස්තර කරනවා නම් ආදුනික කෙනෙක් කොහොමද මේ කාරණේ තේරුම් ගන්න කියන එක කතා කරනකොට සිද්ධාන්තමය වශයෙන් වගේ නිකන් ප්‍රායෝගික දේ වුණත් සිද්ධාන්තමය පැත්තකින් කියනවා නම් ක්‍රමවේදය විදිහට මේම පටන් ගන්නකොට මම ඉන්නවා. මේ වැඩේක මේ වැඩේට සක්මනට පරියන්කට බහිනකොට ඉන්නවා මම. මම තමයි මේ දේ කරන්නේ. ඇයි සිල් ගන්න මම ඉන්නවන සීලේ. සමාධි වෙනකොටත් ඔය දන්නේ හැඟෙවිච්ච මම ඉන්නවා. ඕන එක නැති ඉස්සරහට යද්දි තමයි ප්‍රඥාවේදී තමයි මම නැති පිරීම පැත්ත වෙන්නේ. වැඩේ තියෙන්නේ කට්ටිය පටන් ගන්නෙ මම නැති කරන්න කියලා. මම යා මේ මම යට ලක්පෝර වැටෙනවා මේ වැඩේ කරද්දි මම යට මෙහෙම කරොත් මෙහෙම වෙනවා මේ කියලා කටයුතු කරනවා. අනේ බලද්දි මේ මම යට පොහොර දැමීමක් තමයි ඒක කළ තියෙන්නේ. ඇයි මම යට ද්වේෂය දන්නේම නැතුව මම යා නැති කරන්න ඕනේ මෙහෙම කරොත් මම යට හොඳ නැතේ මම යා අරගත්තොත් මාතෘකාවට වැඩේ එතනම දන්නේම නැතුව අහුවෙලා ඉවරයි. හරි රසවත්. හැබැයි මොකද මම යට ගහන්නනේ මේ කතා කරන්නේ. මම යාට මේ පාඩමක් උගන්වන්න මම යා නැති කරන්න තමයි මේ බහැලා දින වැඩේට කතාව යන්නේ. එතකොට නැගලම යනවා. හරියට මේ බුදුහාමුදුරුවන්ගේ බණ වගේ තමයි හිතෙන්නේ. බුද්ධ දේශනාව තමයි මේ කරන්නේ කියලා හිතෙනවා. මේ තමන්ගේ මේ වලටත් වදිනවනේ සමාල්ලාවට කිවි අර කතාවේ මේ මමයට ගහනකොට කොහොමද ඉතින් නිතරම ඉන්න මමයා නෙමේක අපිදුල ඉතින් මමයට ගහනකොට නියන් රිදෙන ගතියකුත් තියෙනවා. රිදෙනකොට හිතනවා හා වැඩ කරනවා වැඩි හරි සාර්ථකයි මේ ධර්මයේ තමයි කියලා. හැබැයි පස්පව කරන්නට වැඩිය හොඳයි තමයි. සමාධි කර කර ඉන්නට වැඩිය හොඳයි තමයි. නමුත් එතන තියෙනවා සියුම් පැත්තේදී අපි ඉස්සරහට යනකොට සතිමත් බවත් එක්ක යනකොට Tamanට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේකේ ප්‍රතිවදාවක් තියෙන්නේ. මම යන නැති කිරීම කියන එක එනම තැනකදී මාතෘකාවකදී අන්නේ තැන ඒ පියවර එන්නේ මෙන්න මේ වගේ දෙයකදී කතා කරන්න මේ වගේ අත්දැකීමක් ඉදිරිපත් කරන්න මෙන්න මේ වගේ බෙදා දැකීමක් කරන වෙලාවට පුළුවන්. නමුත් පටන් ගන්න කෙනෙක් ලක්මන දැනෙන හැටි වම දකුණ තියෙන හැටි හුස්ම බලන හැටි කරන්න යනකොට ඒ හුස්මේ මම ඉන්නවද මම නැති කරගන්නේ කොහොමද කියලා මේ චාට් ගහ ගන්න ගියොත් හතන්න ගියොත් ඔන්න පොඩි පටලවීමක් ගන්න නැතුව සිද්ධ වෙලා පොඩ්ඩක් ද්වේෂය දන්නේම නැතුව ක්‍රියාත්මක වෙලා ඒ මම යම තමයි ප්ලෑන් ගහන්නේ මම නැති කරන්නේ. දැන් බුදු පියන් වහන්සේ ප්‍රතිපදා හැම නෙමෙයි සීල් ගන්න කෙනෙක් ඉන්නෝ. ඊට පස්සේ ආ සමාධි භාවනා කරනෝ. සමාධිය වැඩෙනවා. එතකොටත් යම්මමෙක් ඉන්නෝ. ඊට පස්සේ තමයි වෙන දේ බලන්න ගන්න. එතකොට ඔන්න අහනවද ඇහෙනවද මෙතන මොකද්ද වෙන්නේ කියලා ඔන්න තත්ත්ව එනවා. මෙන්න එතකොටත් තේරුම් ගන්න මේක විමසනකොට ඔන්න බලේ ආයි මම ඇවිල්ලා. දැන් මෙච්චර මට්ටමකට ගිහිල්ලත් මේක හිතනකොටම යේන යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. මෙනෙහි කරනවා ඔය කොට්ටම මාමිය පැනලා ඉතින් මේක හරි. අන්නේ වල්ල ගන්න පුළුවන් වෙනවා අන්න සතියේ ඒක අසු වෙනවා. අසු වෙනවත් එක්කම අපිට ඔන්න ඒක එහෙම කෙනෙකුට තේරෙනවා. අනේ අර පටන් ගත්ත වෙලේ ඉඳන් මම යනති කරන්න ඕනේ මෙහිකම එහෙමයි මෙහිකම එහෙමයි කියලා අපි කරගෙන යන්නේ දේශයක් කියන එක මම සතියට අහු වෙන්නට ඕන. ඒක ඒකත් තේරුම් ගත්තොත් ඒක කරගෙන යන කෙනාට උනත් ගැටලුවක් නැහැ. එන්න පුළුවන් ඉදිරියේදී. හා එහෙනම් එහෙම තමයි ඒකත් කරගන්න තියෙන්නේ සතියට හසු කරගන්න එක හසු කරගන්නවා කියලා මේ වචනේ කිව්වත් ඒත් මම ඇත්තටම වැඩ කරගෙන යද්දී ඔන්න ඔය අත්දැකීම ලබනකොට තේරෙනවා මේ එක මොහොතකදී ඒක නැහැ. ඊළඟ මොහොතේදී මේ මේක දෝ කියලා හිතනකොටම ආයි ක්‍රියාත්මක වෙලා. ඉතින් කරන්න තියෙන එකම දේ මේ මේක දැනගන්නකොටම ඒකටත් සම්භාව ඇති කරගන්න නැතුව මේක අත්දැකීමක්. මේක ධර්මතාවයක්. ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් එක්ක තේරුම් ගැනීම කරගන්න. එතකොට ආධුනික කෙනෙකුට වුණත් තේරුම් ගන්න තියෙන්නේ මේ මුලින් හොඳට වමර දෙන්න දේ දකුණට දෙන්න දේ වම දකුණ හොඳට බලමින් හැරෙනකොට බලමින් මේ විස්තරය කරගෙන යනවා. අපි කරගෙන යනකොට ටික ටික අත්දැකීම් වෙනවා. ටික ටික රුලිහිල් වීම වෙනවා. ටික ටික ඉබේ කරන ගතිය ඇති වෙනවා. ටික ටික ඉක්කම සද්ද වේදනා සිතුවිලි වෙන මතු වෙන්න ගන්නවා. හැබැයි සක්මනක් තියෙනවා යන බවක් දන්නවා. දිගට කරගෙන යනවා. අපව හසු වෙනවා සමහරවට ආයි වැටෙනවා. ආයි එළියට ගිහලා ඒවා ප්‍රපංච වෙලා ආයි එනවා. දෙයක් නැහැ කියලා පශ්චාත්තාපේ අඩු කරගෙන යන්න මේ වගේ අපිට අත්දැකීම් වලට එන්න පුළුවන්. අන්න ඒ ආම් පස්සේ අපිට කතා කරගන්න පුළුවන්. අන්න මමයා ඒ හරියදි ක්‍රියාත්මක වෙන හැටි පටන් ගන්නකොටම මමයා ඉන්නවා. ඒක බුදු පියනවාසෙත් දේශනා කරලා තියෙනවා. සිල් ගන්න කෙනෙක් ඉන්නවා. තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා මේ නෑ මමයා නෑ කියන අයට ගහනවා. මමයා ඉන්නවා ඔක්කොම පුළුවන් කියන එකනාලා කියනවා. එහෙනම් ඒක වෙනස් කරගන්න උඹට පුළුවන්. ඉතින් ඒ වගේ දෙපැත්තම කියලා මේ මධ්‍යම ප්‍රතිපදාවට යද්දී හේකඩවත් අහු වෙන්න බෑ. අහු වුණොත් අහු වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩි. ඉතින් ඒක බේරලා දෙන්නේ සතියෙම විතරයි. ඒක තමන්ටමයි තේරුම් ගන්න තියෙන්නේ. සතිමත් බව අරහා තමන්ගේ හිත තමන් දකින දේ අත්දැකලා තමන්ම තේරුම් ගැනීමක් කරන ඕනේ. ඒකට උදව්වදව තමයි මේ වයින් ගන්න තියෙන්නේ. සාකච්ඡා සහ දේශනා ඇසුරි කල්‍යාණ මිත්‍රාසෙන් ලබන්න තියෙන එක කාරණේ යන්නේ කිව්වා වගේ තමන් තුළින් තීරුම් ගැනීම.
එමයි ස්වාමීන් වහන්සේ වාසේ බොහොම ලස්සනට කුස විස්තර කරා. තෙරුවන් සරණයි. තව ප්‍රශ්නයක් ලැබිලා දිනවා දීප්තිගේ. ඔබට පුළුවන් අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර දැන් ස්ත්‍රීන් කිව්වා මම කිව්ව විදිහටම මමත් සක්මන් කරනකොට මට සද්ද ඇහෙනවා. එතකොට මට හුලං හමනවා දැනෙනවා. එතකොට මම සංඥාස මට දැනගන්නට මං කරන එක හරිද කියලා මම කරන්නේ එතන වඩා ප්‍රොමිනන්ට් වෙන එකට ඉඩාරිනවා. ඒ කියන්නේ දැන් හුලක් හුලඟක් වගේ තදින් හමන සද්ද වගේ ඇහෙනවා නම් මං ඒකට ඇහෙන්න ආරිනවා. ඊට පස්සේ මම මේ මොකක් හරි මල් සුවඳක් වගේ මගේට දැනෙනවා නම් මං මල් සුවඳට දැනෙන්න ආරිනවා. ඊට පස්සේ දැන් මං ඉස්සරහට සමන් ලේක් වගේ පිහමගෙන ඌ එහෙට මෙහෙට යනවා නම් මං ඌ පේනෙන්න ආරිනවා. ඊට පස්සේ ඒ වගේ මං ඒ වෙලාවට වඩා ප්‍රොමිනන්ට් දෙයට මම ඉදහැරලා ඔහි ඉන්නවා. ඒක මම බලෙන් කරන්න යන්නේත් නැහැ නවත්තන්නෙත් නැහැ. ඔහි ඒ හුඟක්ම බලවත් එක් නාර ඉඩ දීලා මමම ඔහි යනවා. යනකොට ඒක ඊට පස්සේ මල් සුවඳ නැතිලා ගියාම ආයි මගේ කකුල් දෙකට එනවා. ඊට පස්සේ ආයි හුලං හමන වගේ ඇහෙනවා නම් ඊට පස්සේ මං ඒ හුලං හවන සද්දේ අහගෙන යනවා. ඊට පස්සේ මට හුලං මගේ මූණේ වදිනවා නම් මගේ පිටේ හුලං වදිනවා නම් හරි මට හුඟක් ඇවිදෙල්ලනකොට දාඩි දානකොට මං ඒ හුලං වදින එකට වැදෙන්න ආරෙනවා. ඒ එහෙමයි මම මුකුත් කරන්න යන්නේ නැහැ සංඥාත්. ඒක දන්න ඒක හරිද සංඥාත්? වැරදිද දන්න? තේරුවන්.
අන්තිමේ වැඩි කාගත්තනේ. වැරදිද දන්නේ නැච් කියලා වුණානේ. මේ කන්න ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ එතන ඔය කියන මේ දේ අපි දැන් එක දවසෙන් පටන් ගත්තේ නෑනේ.
නෑ ස්වාමීන් වහන්සේ.
එතකොට මම තව කෙනෙක්ට කියනවා නම් ඔයාටත් කියන්නේ ඔන්න ඔහේ ඔහේ නිකන් ඔය විදියට ජොලිය ඉන්න කියලාද නැත්තම් වෙන විදියකින් කියනවා. ඔය එන එකක් ඕන එකක් බලන් ජොලිය ඔහේ ඉන්න කියලාද කියන්නේ තව කෙනෙකුට උපදෙස ඔක්කේ ඔක නිකන් කියලා කියන්න වගේ අද හදද්දි අලුත් කෙනෙක්ට මෙහෙම ජොලියක් තියෙන්නේ මෙන්න මෙහෙමයි ධර්මය නිකාහෙස්බර් ඔය බලාගෙන ඉන්න පුළුම සනින්
එන්ජොයි කරන්න තමයි තියෙන්නේ කියලා තමයි සමින්නවස මට දෙන්නේ. එතකොට තමයි මගේ සිතේ කොයි තිස්සෙත්ම මට තියෙන්නේම නිවන්තර සනසිල්ලක්. මොකද මම එකකටවත් බාධාවත් කරන්නේ
නැතිනේ. එතන තමයි ඊළඟට දැනගන්න තියෙන්නේ නෑ දැන් ඔය කියන කාරණේ ඔක්කොම ගැටලුවක් නෑ. ඒක කාලෙත් එක තමන් අද්දකු ලබාගත්තු දෙයක් නෙමෙයි සතියෙන්. දැන් කරන්න තියෙන්නේ කියන දැන් ඔය උත්තරේ ගත්තේ ඒකයි අපි කියනකොට අපි හදාගන්න එහෙම නෙවෙයි. අපි මුල ඉඳන් ඉවර ආරම්භයේ ඉඳන් යන විදිහක් තියෙනවා. අන්නේ තමන් පටන් ගත්ත මුල මුලාමලකකින්ම කරන්න නැතුව උතෙන්ට ඔය උතනරුණත් ආපු හැටි මුල ඉඳන් මෙතෙන්ට ආපු හැටි පිළිබඳව තමන්ගේ සක්මණක පරියන්ජයක වුණත් විනාඩියකින් දෙකකින් එන්න පුළුවන්. හැබැයි මාර්ගය පොඩක තියාගන්න ඕන. ආරම්භ කරපු හැටි මම වාඩි වෙලා ඇඟට සීහ තීපු හැටි ඒකත් එක්ක ඉතුරු තේරම් වැඩි දෙනවා වෙන්න පුළුවන්. ඒ වැඩෙන තැන් ටික තේරුම් ගන්න ඒවා සඳහන් වෙන්න ඕන වචනයක් දෙකක් හෝ දෙකම. ඒ වගේමයි අපි තව කෙනෙකුට කියද්දි එකපාරට කිව්වොත් මෙහෙම 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 කිව්වා අපි කලින්ම අද්වෛතේ මුකුත් නෑ අර රසයක් නැති අර දෙවියන් වහන්සේ මේ අර ලෝකසානිට මතක් කරන්නේ මොකද්ද මේ අනිදස්සන විඥානයකට අපි කව කෙනෙකුව කන්ඩිෂන් කරනවා මතක් කරනවා විතරයි. යන්නේ ඒ වගේ දෙයකට නොඉන්න කාරණේ හරි එතෙන්ට අපි එන්න ඕන මේ මුල ඉඳන් අපු පාර. තව කෙනෙකුට කියද්දිත් ඒකමතු කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම තමන්ගේ අද්දගීම කියද්දි මේක එකතු කරගන්න උත්සාහ ගන්න ඕන. ඒ ගැනීම විතරයි කරන්න තියෙන්නේ. වෙන විස්තර කරපු අද්දගීම ගැටලුවක් නෑ.
එහෙමයි සෝහිනා තෙරුවන් සරණයි.
නාමන්ත ඔගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
ටුට්ටක් සමා වෙනවද නාමන්ත
මහත්මයා?
චූටි වැඩ කටයුත්තක් වැඩිලා තියෙනවා. මේ හදිස්සියෙන් වෙච්ච දෙයක්. මේ පොඩ්ඩක් මම පිටත් වෙන්න හදනවා. මේ පොඩ්ඩක් සමාවිල්ලා සිටිනවා තමයි.
එහෙමයි සොයනස නේ ප්‍රශ්නේ සොයනස බොහොම පින් තිරසන
සම්මානකදම
සම්පූර්ණ
ප්‍රාර්ථනා කරගෙන හැමදෙනාට වන්දනා කරනවා.
වන්දනා
කරගන්න කරලා ඊට
පස්සේ
අභිවාදන සීලිස්ස මිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයෝ වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුබදුක්ඛා.
මම නාමන්ත නදීප්ට බාර දෙන්න ඉස්සෙල්ලා වචනයක් කියන්නම්. මේ අද ඒතකොට ප්‍රශ්න ඉදිරිපත් කරපු අයට එක්කම බුද්ධිකා චන්දසිරි එකලොන්ට නැවත මාධාරක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. මොකද මේ අලුත් ලැබිලා තිනවා PDF එකක්. මම හිතන්නේ ඒක හුඟක්ම හොඳයි. ඒකට අනුකූලව ප්‍රශ්න ඉදිරිපත් කරොත් මම හිතන්නේ හැමෝටම ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම දීප්තිත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරා හුඟක් හොඳයි. ඉතින් මම ඔයගොල්ලෝගෙන් ඉල්ල සිටිනවා අනිත් අයගෙත් ප්‍රයෝජනෙටක මේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. නදීප් ඔයාලට බාරයි තුරු ටික.
බොහොමත් පින් බන්තුළු මාමා. ඇත්තටම ඉතින් බන්තුළු මාමා කියපු දෙයම තේරවන ධර්ම දේශනාව තුලත් ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ප්‍රතිපදා වඩනකොට ඒක දුෂ්කරයි. නමුත් ඒක නැවත නැවත කතා බහක් ඇති කරගන්න කියලා ඉවරලා ස්වාමීන් වහන්සේ අවධානය කරා. ඉතින් මම හිතනවා සියලු දෙනාට මේක හොඳ අවස්ථාවක් ස්වාමීන් ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. එහෙමත් කියලා ස්වාමීන් වහන්සේ මෙතන වැඩ සිටියේ නැතත් අපි එහෙම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ඒ සඳහා මම අද දවසේ යුද්ධාගනේ ළඟක්ව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පින් අනුමෝදනා සිදු කරන ලෙස.
තෙරුවන් සරණයි. නදීප් ඇහෙනවද? සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපිට ඉතාමත් හරවත් ධර්මදේශනාවකින් සහ ධර්මානුශාසනාවකින් උපදෙස් දීපු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම කමඨහන් පිළිබඳ ගැටලු නිරාකරණය කිරීමට උපදෙස් දුන් ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පින් අත්පත් වේවා. එසේම මේ තිරගල නිස්සලන වනයේ වැඩවසන අති ගෞරවණීය අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා දහම අපට හඳුන්වා දීමට උපකාර වූ කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. එමෙන්ම ඇසට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් අත්පත් වේවා. මෙම වැඩසටහන සංවිධානය කරන ලද සහ එයට නොඑක් ආකාරයෙන් උදව් උපකාර කරන ලද සියලුම දෙනාටද මේ පින් අත්පත් වේවා. එමෙන්ම මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන්ටත් අපගේ නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් පින් අනුමෝදනා කිරීමට ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතා චම්හේ හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හේ හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හේ හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු තොන් සදා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සැමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. නදීප් සමාවෙන්න මේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවද නැත්නම් ස්වාමීන් වහන්සේලා දෙන්නම වැඩියද?
විස්තරණවණි කියලා සම්බන්ධ වෙලා ඉන්නවා
නදීප්. ඒ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි ළඟ, ඒ වෙන කෙනෙක්.
එහෙමනම් මේ ස්වාමීන් වහන්සේලා වන්දනා කරන්නේ
නැතුව අන්තිම ගාථාව කියන්න.
අන්තිම ගාථාව කියන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු.